নমো তাস্যে ভগবতো অরহতো সম্মা সম্বুদ্ধস্যে নমো তাস্যে ভগবতো অরহতো সম্মা সম্বুদ্ধস্যে সব্বং রূপং নেতং মম নেষোহমস্মি ন মেষো আত্মাপি এবমেতং যথাভূতং সম্মপন্যায় দত্তব্যং কি শ্রদ্ধাবন্ত পিংবত্তি আপনি পশুকীয় সতিয়ে আলুক মাতৃকাব අපේ ධර්ම දේශනාව සඳහා යොදාගත්තා. ඒ තමයි සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුක්තයේ එන යමක සූත්‍රය. මේ යමක සූත්‍රය ඇත්තටම පාදක වෙලා තියෙන්නේ යමක කියන ස්වාමීන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච වැරදි අදහසක් සමනය කිරීම මුල් කරගෙනයි. ඉතින් එක්තරා අවස්ථාවකදී මේ යමක කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්තරා අන්දමක දෘෂ්ටියකට පත් වෙනවා. ඒකදී උන්වහන්සේ හිතනවා මේ යම් කිසි රහතන් වහන්සේ නමක් නිර්වාණය පෑවට පස්සේ උන්වහන්සේ එතනින් ඉවරයි. ඒ රහතන් වහන්සේ විනාශ වුණා. රහතන් වහන්සේගේ ජීවිතය කෙලවර වුණා. රහතන් වහන්සේ එතනින් පස්සේ උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණ. කය බිඳීමෙන් පස්සේ මරණයෙන් පසු වෙන පස්සේ උන්වහන්සේ නැහැ. ඊළඟට සම්පූර්ණයෙන් වැනසලා ගියා, විනාශ වෙලා ගියා. තන මෙන්න මෙහෙම අදහසක් උන්වහන්සේගේ හිතේ පහළ වුණා. ඉතින් මේක බැලුව බැලමට ඉතින් අත්ත වගේ තමයි පේන්නේ. නමුත් මේකේ තියෙන සියුම් පුල, සියුම් දෘෂ්ටිය අනිකුත් තේරුම් අනිකුත් ස්වාමීන් වහන්සේලා තේරුම් අරගෙන මේ යමක ස්වාමීන් වහන්සේව හම්බ වෙන්න ගිහිල්ලා ඉතින් උත්සාහ කරනවා උන්වහන්සේට කරුණු පහදලා දෙන්න. නමුත් යමක ස්වාමීන් වහන්සේ ඒක දැඩිව අල්ලගෙන ඉන්නවා, පරාවර්ෂණය කරගෙන ඉන්නවා, ඒ දෘෂ්ටියට බැහැගෙන ඉන්නවා. ඒ නිසා අනිකුත් ස්වාමීන් වහන්සේලාට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒ අනිකුත් ස්වාමීන් වහන්සේගේ හිතේ මේ පහළලා තියෙන දෘෂ්ටිය නිවැරදි කරන්න. පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ආරාධනා කරනවා මේ අනිකුත් ස්වාමීන් වහන්සේට පිහිට වෙන්න මාර්ගය කියලා දෙන්න කියලා. ඒ අනුව සාරිපුත්ත මහරහතන් වහන්සේ සුදුසු වෙලාවක් බලලා සවස් යාමේ විවේක අවස්ථාවකදී ගිහිල්ලා යමක ස්වාමීන් වහන්සේත් එක්ක මුලින්ම සතුරු සාමීච කතාවේ යෙදිලා ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නේ නගන්නේ. ඇත්තද ඔබ වහන්සේගේ හිතේ මෙන්න මෙහෙම දෘෂ්ටියක් තියෙනවා කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒක පිළිගන්න මෙහෙම අදහසක් තමයි මගේ හිතේ තියෙන්නේ. මහගදන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මට තේරෙන්නේ මෙන්න මෙහෙමයි. මහතන් වහන්සේ කෙනෙක් මරණයෙන් මත්තේ වෙනසිලා යනවා, කය බිඳීමෙන් පස්සේ සිඳිලා යනවා, මරණයෙන් පස්සේ වෙන්නේ නැහැ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ එකපාරටම නෑ එහෙම නෙමෙයි කියලා ඍජුව කියනවා වෙනුවට මේ යමක ස්වාමීන් වහන්සේගේ හිතේ එක්තරා අන්දමක ගැඹුරු අවබෝධයක් ඇති වෙන පරිද්දෙන් මේ ගත්ත අදහසේ තියෙන වැරද්ද උන්වහන්සේටම තේරෙන පරිද්දෙන් තමයි ධර්මයක් දේශනා කරන්නේ. එතකොට අපිට පේනවා මේ විපස්සනාවක් කරහා තමයි මේ වැරදි දෘෂ්ටි ඉවත් කරන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්සාහ කළේ. තංකින් මඤ්ඤසි යමස යමක රූපං නිච්ඡං වා අනිච්ඡං වා. එතකොට මේ රූපය නිත්‍යද අනිත්‍යද කියලා ප්‍රශ්නයක් නගනවා. ඉතින් එතකොට මේක අනිත්‍යයි කියලා කියනවා. ඉතින් අදත් අපි ගිය සතියේ මතක් කරගත්තා වගේ දැන් මේ යමක ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර හුදෙක් සිද්ධාන්තමය අවබෝධයකින් එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ කියපු නිසා මේක ඉතින් අනිත්‍යයි කියලා පිළිගැනීමක් නෙමෙයි මේ කරන්නේ. ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා ගැඹුරකින් දැකලා උන්වහන්සේ ඒ යම්කිසි භාවනාමය ප්‍රඥාවකින් දැකපු දේ අත්දැකපු දේ තමයි මේ සපුරා නැත්නම් සපේලා පිළිතුරු දෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක් ඇත්තටම තවත් සූත්‍රවලදී දකින්න ලැබෙනවා. උදාහරණයක් වශයෙන් කියලා නම් මහා තණ්හා සංකේ සූත්‍රයේදී ඒ සාති කියන භික්ෂුන් වහන්සේටත් යම්කිසි වැරදි අදහසක් විඥානය හා සම්බන්ධයෙන් ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ සාති භික්ෂුව නිවැරදි කරන්න අනිත් භික්ෂුන් වහන්සේලාගෙත් එබඳු වැරදි අදහස් ඇති වෙන්න තියෙන අවකාශය වළක්වන්න මේ වගේ ප්‍රශ්න කිරීමක් කරනවා. රූපය නිත්‍යද අනිත්‍යද, වේදනාව නිත්‍යද අනිත්‍යද, සංඥාවන් නිත්‍යද අනිත්‍යද, සංස්කාර නිත්‍යද අනිත්‍යද, විඥානය නිත්‍යද අනිත්‍යද. ඉතින් මේ විදිහට ප්‍රශ්න මාලාවක් නගනවා. ඉතින් එතකොට උන්වහන්සේලා ඒවා ඉතින් දුකයි වා අනිත්‍යයි ඒක අනාත්මයි ඉතින් මේ විදිහට පිළිතුරු දෙනවා. හැබැයි අතරමඟදී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නගලා ඔබලා මේ පිළිතුරු දෙන්නේ මේ ශාස්ත්‍රීය ගෞරවයෙන්ද? මේ මම කියන හින්දාද මේ අනිත්‍යයි කියලා කියන්නේ, දුකයි කියලා කියන්නේ, අනාත්මයි කියලා කියන්නේ? නැත්නම් මේ තමා තුළින්ම දැකලාද මේ අනිත්‍යයි කියලා කියන්නේ? ඉතින් ඒ අවස්ථාවේදී ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා, මේ අපි ඔබ වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්ම, ඒ තියෙන ගෞරවයෙන්, බුද්ධ ගෞරවයෙන්, ශාස්ත්‍රීය ගෞරවයෙන් දෙන පිළිතුරක් නෙමෙයි මේ. මේ ඇවිල්ලා අපිම දැකලා සාමං ඥාත්වා තමා විසින්ම දැනගෙන සමා විසින්ම දැකගෙනයි අපි මේ පිළිතුර සපයන්නේ. ඉතින් එතකොට මේ සූත්‍ර දේශනාවලදී අපිට ඒ කොටස නිතරම හම්බ නොවෙන හින්දා කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ මේ නිකන් ගන්නවනේ, ඉතින් කොහොමත් මේ රූපය අනිත්‍යත්වයට පත් වෙනවා, ඉතින් කය බිඳිලා වැරලා යනවා, අවුරුදු 60ක් 70ක් ඉඳලා ජීවිතේ කෙලවරනවා, ඉතින් කොහොමත් ඉතින් අනිත්‍යයි, ඒක තමයි මේ යමක ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද ඊට වඩා ගැඹුරකින් මේ කියන බවක් අපිට හැඟෙනවා. මේ මොකද මේ ප්‍රශ්න මාලාව අවසානයේ මේ යමක ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙන අවබෝධය ගැන. ඒ අවබෝධය දිහා බැලුවාම මේ ප්‍රශ්න මාලාව හරහා ඒ උන්වහන්සේගේ හිතේ වැදලා තිබිච්ච නුවණ තව ටිකක් කුළු ගැන්වීමක්. එහෙමත් නැත්නම් ඒ නුවණ හොඳට මුහුකුරා යන්න සුතමේ ඥානයකින්, චින්තාවේ ප්‍රඥාවකින් ලබා දෙන තල්ලුවක් මෙතන පේන්න තියෙනවා. උන්වහන්සේ සතු යම්කිසි භාවනාවේ ප්‍රඥාවක් තිබිලා තියෙනවා. කලින් අවස්ථාවකදී වඩපු සතිපට්ඨානයක් කරහා දිනු වෙච්ච යම් කිසි නෝණක් තිබිලා තියෙනවා. හැබැයි ඒකේ අතරමඟ උන්වහන්සේ හැරෙනවා වෙන වැරදි දෘෂ්ටියකට. ඉතින් ඒක අපිටත් වෙන්න පුළුවන්. මොකද භාවනාවක් කරන්න පටන් ගත්ත යෝගාවචරයේ ඒ සත්‍යය සොයා යන ගමනක නිරත වෙනකොට සමහර විට තමන් චින්තාමය ප්‍රඥාවක් කරහා, එහෙම නැත්නම් අපි කියනවා ආකාර පරිවිතක්යක් කරහා, ඒ කියන්නේ තමා විසින් හොඳට නිකං කරුණු කාරණා හිතලා බලලා තේරුම් අරගෙන ඒවා විමසලා බලලා ඒ තර්ක ඥානයෙන් කරන එක්තරා අන්දමක නිගමනය සමහර විට හරියන්නත් පුළුවන්, සමහර විට වරදින්නත් පුළුවන්. ඒත් තාම සත්‍යය ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. සත්‍යයට එළඹ වාසය කිරීමක්, සත්‍යය ප්‍රත්‍යක්ෂ කරගැනීමක්, තමා විශේෂ දැක ගැනීමක් තාම වෙලා නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව කියනවා චංකී සූත්‍රය වෙන සූත්‍ර දේශනාවලදී, ඉතින් මෙන්න මේ විවිධ අන්දමින් අපි සත්‍ය සොයා යද්දී ඒ බඳු සත්‍ය සොයීම සඳහා විවිධ උපක්‍රම ක්‍රමවේදයන් තියෙද්දී අපි එකපාරටම තාම සත්‍ය තමා තුළ ප්‍රත්‍යක්ෂ කරගෙන නැත්නම්, තමා තුළම අවබෝධ කරගෙන නැත්නම් විරුද්ධ මනසක් පවත්වා. මොකද මේ තමන් දන්නා ටිකේ සමහර විට සත්‍ය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. තමන් ශ්‍රද්ධාවෙන් අවහන දහම තුළ සත්‍ය තේන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. තමාගේ ආසාව නිසා, කැමැත්ත නිසා, රුචිය නිසා තමන් පිළිගන්නා අදහන දහම තුළ සත්‍ය තේන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියනවා අනුස්සව, ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පොත්පත් ආදිය හරහා, ලේඛන ගත වීම හරහා, එමත් නැත්නම් මුඛ පරම්පරාව හරහා එන යම්කිසි දහමක අපිත් ඒක අදහනවා නම්, ඒකට ගරු කරගෙන ඉස්සරහට යනවා නම් ඒකේ සත්‍යය තියෙන්න පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඒ වගේමයි ආකාර පරිවිතක්ක කියලා කියන මේ තමන් හිතලා බලලා කල්පනා කළා තර්කමය ඥානයකින් අවබෝධ කරගෙන ඒ ගන්න නිගමනයේත්, ඒ යන මාර්ගයේත් සත්‍යය තියෙන්න පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. එවගේ දැනටමත් සමාජය තුළ ස්ථාපනය වෙලා තියෙන, සමාජය තුළ මුල් බැහැගෙන තියෙන යම් යම් දෘෂ්ටීන් තියෙනවා, පිළිගැනීම් තියෙනවා. ඒව ගැන අපිත් පොඩ්ඩක් විමසලා බලලා ඒ අපි ගන්න නිගමනය තුළ, අපි හරි කියලා හිතන දෘෂ්ටිය තුළ සත්‍යය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට විශේෂයෙන්ම සෑහෙන විවෘත මානසිකත්වයක් පවත්වාගෙන මේ සත්‍යය ගවේෂණය කළ යුතු බව මතක් කරලා දෙනවා. ඒ වගේමයි ඒ එකම ආකාරයකටත් වැටෙන්නේ නැතිව වෙනත් ඍජු මාර්ගයකින් මේ සත්‍ය අවබෝධ කර ගැනීමක් ගැනත් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. එතෙන්ට තමයි ඇත්තටම සතිපට්ඨාන මාර්ගයේ වැටෙන්නේ. මේ තමා තුළ මේ වර්තමාන මොහොතේදී නුවණින් දැකීමක්. මේ හිතේ මේ වර්තමාන මොහොතේදී කුමක්ද ක්‍රියාත්මක වෙන්නේ? රාගයක් ක්‍රියාත්මක වෙනවද? ද්වේෂයක් ක්‍රියාත්මක වෙනවද? මෝහයක් ක්‍රියාත්මක වෙනවද? නැත්තම් විරාගයක්, අද්වේෂයක්, අමෝහයක් ක්‍රියාත්මක වෙනවද? මේ ආදී වශයෙන් කොහොමද කෙනෙක් බලන්නේ තමාගේ හිත දිහා? ඒතර එන්නේ හිත දිහා බලලා ඒ මොහොතේදී වර්තමානයේදී, නැත්තම් මේ කය දිහා බලලා ඒ මොහොතේදී වර්තමානයේදී ඒ තමන් දන්නා දැන ගැනීම, තමන් කරගන්නා ඒ දැන ගැනීම හුදෙක් ශ්‍රද්ධාවෙන්වත්, හුදෙක් ෘචියකින්වත්, හුදෙක් පරම්පරාගතව ආපු දැනුමකින්වත්, හුදෙක් තර්ක ඥානකින්වත්, එහෙමත් නැත්නම් දැනටම මුල් බැහැගෙන තියෙන අම්සි දෘෂ්ටියක් ගැන තමන් හිතලා ගත්තා තීරණකින්වත් ලබන අත්දැකීමක් නෙමෙයි. මේ මොහොතේදී, මේ අවස්ථාවේදී, මේ වර්තමානයේදී හොඳට තමන් වෙතර නැඹුරු වෙලා මේ මොහොතේ කය දිහා බලලා, මේ මොහොතේ වේදනාවන් දිහා බලලා, මේ මොහොතේ හිත දිහා බලලා ලබන ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ඒ නිසා එයට යම්කිසි උනන්දු කිරීමක් සූත්‍ර දේශනාවල බුදුරජාන් වහන්සේ කළා තියෙනවා. දැන් මේ ඉබ්බන්දු අවස්ථාවක ඒ ලැබපු අවබෝධය තමයි එකතකින් දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් කුළු ගන්නවානේ. මොකද එහෙම අවබෝධයක් එකතකින් යමක සායනාසර යම් පමණකට තිබිලා තියෙනවා. නමුත් ඒක අර සත්‍ය මෙතන ළඟාවීම දක්වා තාම පැමිණලා නැහැ. මේ අතරමඟදී ආපු දෘෂ්ටි එක තමයි පැටලලා ඉන්නේ. සත්‍ය තමා තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න කලින් අතරමඟ ඇවිල්ලා තිනවා යම් යම් දෘෂ්ටීන්. ඒ දෘෂ්ටීන් වලට අහු වෙලා තියෙනවා. ඉතින් පින්වත්නි, ඇත්තටම මේ අවදානම අපි යන මාර්ගයේ සෑහෙන්න තියෙනවා. සෑහෙන්න පේන්න තියෙනවා. ඉතින් විවිධ කතා මේ කාලෙත් ඉතින් ඇහෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ ධර්මයත් එක්ක සසඳලා සාකච්ඡාවක් එහෙම කරලා අපේ හිතේ යම්කිසි දෘෂ්ටියක්, මතවාදයක් එල්බ ගැනීමක්, මතයක් දැරීමක්, ඒ වෙනුවෙන් පෙනී සිටීමක්, නැගී සිටීමක්, අනිත් අයත් එක්ක වාද විවාද වලට පැටලීමක් වෙන්න යනවා නම් ඒ කියන්නේ ඉතින් අපි දැඩිව පරාමර්ශණය කරගත්ත බවක් පේන්න තියෙනවා. අපි තුල නිවැරදි සම්මා දිට්ඨියක් පැඩෙන පසුබිමක ඒ බඳු දැඩි පරාමර්ශනයක් තියෙන්න අවකාශය හුඟක්ම අඩුයි. මොකද බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මා දෘෂ්ටිය එහෙම අල්ලන්න පුළුවන් සම්මා දිට්ඨියක් නෙමෙයි. ඇල්ලුවා කියන්නේ වැරදි දෘෂ්ටියකට යන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන සම්මා දිට්ඨිය අපි තුල හිතේ වැඩෙනවා නම් ඒ මනසේ දකින්න වෙන්නේ නිදහස් වීමක්, දෘෂ්ටි වලින් ඈත් වීමක්, දිට්ටි උපාදානයෙන් හිත ඉවත් වීමක්, සීල උපාදානයෙන් හිත ඉවත් වීමක්. තීබන්දු පැත්තක යන යෝගාවචරයෙක් නම් එයාගේ හිතේ දෘෂ්ටි රැඳිලා තියෙන්න බෑ. දැන් එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට පේන තියෙනවා මෙතන මේ යමක සාවින්නාංශයෙන් ප්‍රශ්න මාලාවක් නගනවා. ඒ සියල්ල එකාතකින් භාවනාවට අදාළයි. ඒ භාවනාවේ ඥානය දැන් සුතමේ ඥානයකින්, පරිපුච්ඡාවකින්, නැවත නැවත ප්‍රශ්න කිරීමකින් උන්වහන්සේ හොඳට නිකන් තහවුරු කළ දෙනවා. යමක සාවින්නාංශය හේතු ගන්වනවා. මොකද කවුරුත් අපිට එහෙම කමඨාන සුද්ධ වෙලා නැත්නම් අපි ඔහෙ අපි ගත්ත මතේ දිගට ඉන්නවා. එහෙම නැත්නම් අපි හිතමු ඒක හරි කියලා ගන්නවා, අනිත් ඒවා වැරදි කියලා අපි හිතා ගන්නවා. මොකද අපිට කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණේ නැහැ. එහෙමත් නැත්නම් කමඨාන සුද්ධ වුණේ නැහැ. ධර්ම සාකච්ඡාවට අපි සහභාගී වුණේ නැහැ. අපි අපේ වார்த்தාවක් නැත්නම් අපේ අත්දැකීමක් අපි තවත් කෙනෙක් එක්ක, සත්පුරුෂයෙක් එක්ක සාකච්ඡාවකට බඳුන් කරේ නැහැ. ඉතින් එතකොට යන්නේ ඉතින් අපිට හරි කියලා හිතෙන මාර්ගයක. සමහරට ඒක අත්නොමතික මාර්ගයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ටිකක් මේ වගේ තැන්වලදී ටිකක් නිහතමානී වෙන්න, අනිත් අයත් මේ මොකද්ද කියන්නේ කියලා විමසලා බලන්න, ඒ ගැන මධ්‍යස්තව හිතලා බලන්න, ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න එක්තරා අන්දමක නිහතමානී බවක් අපේ හිත තුළ තියෙන්න පුළුවන්. සමහරට ඉතින් අපි අවුරුදු ගණන් කරපු භාවනා ක්‍රමය ප්‍රශ්නයකට නැගෙන්න ඉඩ තියෙනවා. සමහරට ඒ අවුරුදු ගණන් තිස්සේ කරපු භාවනා ක්‍රමය හරිද වැරදිද කියලා විමසලා බලන්න සිද්ධ වෙනවා. අපේ හිත තුළ ඒ වඩපු භාවනා ක්‍රමය හරහා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ආනිසංස අපිට ලැබිලා තියෙනවද? මං ඒකෙන් යම් හෝ කොටසක් මේ වෙනකොට සාක්ෂාත් කරගෙන තියෙනවද? ඒ ප්‍රතිඵල ආනිසංස මම භුක්ති විඳිනවද කියලා විටින් විට පොඩ්ඩක් හැරිලා බලන එක වටිනවා. එහෙම නැත්නම් නිකන් අපි දරණ මතයේම ඉඳගෙන අපි හිතාගත්ත එකම හරි කියලා හිතාගෙන වඩන භාවනාවක යම් යම් අවධානමක් පේන්න තියෙනවා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින්ම ඔය සරලව වර්තමාන වශයෙන් මේ රූපය නිත්‍යද අනිත්‍යද, වේදනාව නිත්‍යද අනිත්‍යද, සැපද දුකද, ඒක තමා වශයෙන්, කෙනෙක් වශයෙන්, මම වශයෙන් දරණ එක තේරුම් ගන්න එක හරිද වැරදිද කියන මෙන්න මේ ප්‍රශ්න මාලාව නගනවා. යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන් නූතං සමනුපස්සිත ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. නොහේතං ආවුසෝ කියලා යමක සායනාසේ උත්තර දෙනවා. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේගෙන් අහුවාම මේ යමක් දුක් යමක් වෙනස් වෙනවද? දුකකට පත් වෙනවද? විපරිණාමයකට වෙනස් වීමකට භාජනය වෙනවද? අන්න ඒ බඳු දෙයක් මේ මමමයි මේ මගේ ආත්මයයි කියලා සලකන එක සුදුසුද කියලා මේ අහන ප්‍රශ්නෙට යමක ස්වාමීන් වහන්සේ නිවරදිව නෑ ඒක සුදුසු නැහැ කියලා උත්තර දෙනවා. ගැලපෙන්නේ නැහැ කියලා උත්තර දෙනවා. ඉතින් එතකොට දැන් පේන්න තියෙනවා දැන් මේ යමක ස්වාමීන් වහන්සේටම අවස්ථාවක් දෙනවා තමා තුළ ඒ ලැබිච්ච අවබෝධයත් පාවිච්චි කරලා මෙතෙක් වඩපු භාවනාවත් උපයෝගී කරලා තව ටිකක් විමර්ශනය කරලා තව ටිකක් ගැඹුරකට හිතලා බලලා තව ටිකක් යොන්සෝ මනසකාරයේ යොදලා ටික ටික අර නුවණට මතුවෙන්න. ඒ නුවණ නිකන් යටපත් වෙලා තිබුණේ. ඒ නුවණට ඉස්සරහට එන්න විදිහක් නැහැ. මොකද අතරමඟදී ආපු ඒ දෘෂ්ටියකින් ඒ නුවණ වළක්වලා තිබුණා. ඒ නුවණ යට කරගෙන හිටී. දැන් මේ සාරිපුත්ත සාමණේර වහන්සේ ඒ යට තීච්ච මැණික මතු කළා ගන්න. යට තිබිච්ච අවබෝධය යමක සාමණේර වහන්සේ තුලින්ම මතුවෙන්න අවශ්‍ය කරන ප්‍රශ්න මාලාවක් නගනවා. ඊට පස්සේ දැන් මේක තව විස්තර කරනවා. යංකින්ච රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්දාවා ඕලාරිකං වා සුකමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං රූපං නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති හේව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨම්. ඒතර මේ වර්තමාන වශයෙන් අත්දකින්න ලැබෙන රූප පමණක් නෙමෙයි අතීතේ අවසන් වෙච්ච රූප අනාගතයේදී හටගන්න රූප ඇතුළතයි කියලා සලකන රූප බාහිරයි කියලා සලකන රූප රළුයි කියලා සලකන රූප, සියුම් කියලා සලකන රූප, ඊළඟට පහත් කියලා හීනයි කියලා සලකන රූප, ඊට වඩා ප්‍රණීතයි, බොහොම සියුම්, සූක්ෂමයි, හොඳයි, සුබයි කියලා සලකන රූප, ළඟයි කියලා සලකන රූප, ඈතයි කියලා සලකන රූප, මේ කොයි අන්දමක රූපයක් වුණත් සබ්බං රූපං නේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. මම නෙමෙයි මගේ ආත්මය නෙමේ මේ මගේ නෙමේ කියලා එව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දක්တာවා. මේක යථාභූත ඥාන දර්ශනයක් වශයෙන් තමා තුල අවබෝධ කරගන්න කියලා දැකිය යුතුයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා. දැන් පින්වත් මේකේ ඇත්තරම මුල් අවස්ථාවේදී අපිට ඇති වෙන්නේ තමා තුලම දැකීමකට වඩා ශ්‍රද්ධාවෙන් අධෙහිමක් වෙන්න පුළුවන්. නැත්තම් අර ආකාර පරිවිතක්කයකින් ටික් නුවණ යොදලා චින්තාමය ප්‍රඥාවක් කරහා සුදමේ ප්‍රඥාවක් කරහා අපි ඇති කරගන්නා අනුමාන ඥානයක් වෙන්නත් පුළුවන්. ඒකත් ඇත්තටම අවශ්‍යයි මේ ගමන යන්න. ඉතින් ඒකයි ඇත්තටම සමහර සූත්‍ර දේශනාවලදී උදාහරණයක් වශයෙන් චක්කු සූත්‍රය කියලා එහෙම ඔක්කන්ති සංයුත්තේ සූත්‍රයක් එනවා. ඉතින් ඒකේදී එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු දහම, ඒ අනිත්‍ය නිශ්චිත වූ දහම යම්ස කෙනෙක් අදහනවනම් එයා හොඳට ශ්‍රද්ධාවෙන් ඒක පිළිගන්නවා නම් එතන එයා සද්ධානුසාරී මට්ටමක් දක්වා වැඩෙන්න පුළුවන් කියලා. එයා ඒ ශ්‍රද්ධාවෙන් ඒක අදහනවා, ඊට අනුරූප යම් පමණක ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගෙන යනවා. ඉතින් යම් මට්ටමකදී එයාට සද්ධානුසාරී තැනැත්තෙක් ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම අපායෙන් අත මිදලා ඉන්නේ කියලා මට්ටමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තවත් කෙනෙක් ඉන්නවා මේවා ගැන ටිකක් නුවණින් විමසලා බලනවා. තම මේ තමා තුළ දැකීමක් නෙමෙයි, හැබැයි නුවණින් කල්පනා කරලා ඇත්තද මේක බොරුද මේක වෙන්න පුළුවන්ද කියලා ටිකක් චින්තාමය ප්‍රඥාවකින් හොයලා බලන. එයාගේ නුවණ මුල් කරගෙන වීමන්සාවක් මුල් කරගෙන තමයි ඉස්සරහට යන්නේ. ඉතින් එයා ධම්මානුසාරී පුජ්‍යලෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. හැබැයි මේ දෙකම එහාට ගිහිල්ලා තමයි දෙකෙන්ම තවත් අඩියක් ඉස්සරහට ගිහිල්ලා තමයි මේ ප්‍රත්‍යක්ෂ නුවණක් ගැන පෙන්වන්නේ. මේ සෝතාපන්න මට්ටම තමා තුළම දැකීමක්. තමා තුළම දැකලා ඒ දැකීම හරහා එයාගේ දෘෂ්ටිය ඍජු වීමක්, එමත් නැත්නම් තිවිච්ච වැරදි දෘෂ්ටියෙන් ඉවත් වීමක්, ditthi upādāne ඉවත් වීමක්, තමන් තුළ ක්‍රියාත්මක වෙච්ච සක්කාය දිට්ඨිය ප්‍රහාණයක්, ඔන්න ඔයගේ දෙයක් තමා තුළම ප්‍රත්‍යක්ෂ වශයෙන් සිද්ධ වෙනවා නම් අන්න සෝතාපන්න මට්ටමක් කියලා ඒ චක්කුවාදී සූත්‍රවලදී දේශනා කරලා තියෙනවා. ඒ අනුව දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් තවදුරටත් මේ යමක ස්වාමීන් වහන්සේගේ ඒ ඇතිවෙච්ච දැනුම පුළුල් කරනවා. තව විභාග කරනවා. තව හොඳට තහවුරු කරනවා. හිතේ හොඳට ඒක ස්ථාවර කරනවා. මේ ප්‍රශ්න මාලාව හරහා මුලින් වර්තමාන වශයෙන් උන්වහන්සේ වඩපු දහමට අනුකූලව භාවනාවට අනුකූලව ප්‍රශ්නය නගලා ඊට පස්සේ ඒකට අනුමාන ඥාන එකතු කරලා දැන් උන්න අතීතයට අනාගතයට ඇතුළතද පිටතද ගුරුසු වේවට සිනිඳු වේවට ප්‍රණීතේ වට හීනේ වට ළඟ තියෙනේ වට දුර තියෙනේ වට මේ ආවාදී වශයෙන් මේ පුළුල් කිරීමක් තව තව අනුමාන ඥාන වශයෙන් අයෝපසනාවක් කරහා මේ ලැබපු අවබෝධයම තව තව පුළුල් කිරීමක් ආත්පස පැතිරීමක් කොහේවත් දැන් මේ නිත්‍ය බවක් නැහැ නේද කොහේවත් සපක් නැහැ නේද කොහේවත් මේක ආත්මයි කියලා ගන්න විදිහක් නැහැ නේද කියලා ඒ දබපු අවබෝධය දැන් පුළුල් කරගෙන විස්තර කරගෙන පුතුල කරගෙන යන බවක් මේ ප්‍රශ්න මාලාවේ මේ දෙවැනි ප්‍රශ්නයෙන් පේන්න තියෙනවා. ඊට පස්සේ දැන් මේ විදිහට නැගුවාට ප්‍රශ්න පස්සේ ඇත්තටම අපිට ඕන නම් මේකට එකතු කරගන්න පුළුවන් තවත් සූත්‍රයක යම් කිසි කොටසක් ඒ තමයි මට හිතුණා මේකට එකතු කරගන්න වජිරා සූත්‍රය භික්ඛුනි සංයුත්තේන මේ වජිරා සූත්‍රයේදී දැන් ඇත්තටම මෙතන අපි තේරුම් ගත යුත්තේ මේ යමක සාමීන් වහන්සේගේ හිතේ එක්තරාන්දමක ආත්ම දෘෂ්ටියක් තිබිලා තියෙනවා ඒකෙන් කරන පිළිගැනීම තමයි මෙතන සත්වයක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා ඒ පුජ්‍යලයා දැන් ඔන්න රහත් වුණා ඒ රහතන් වහන්සේ පිරිනවන් පෑවට පස්සේ අර පුජ්‍යලයා ඉවරයි. ඒ පුජ්‍යලයා විනාශයි. ඒ පුජ්‍යලයා පුජ්‍යල භාවය අහෝසි. නැවත ඉපදීමක් නැහැ. මොකද පුජ්‍යලයක් හිටියා සත්වයක් හිටියා ඒ උච්ඡේදන ලක් වුණා. හැබැයි ඉතින් අනිත් අය නම් රහත් වෙලා නැති හින්දා ඒ අය ඔන්න නැවත උපදිනවා. මොකද එතන ඉන්න සත්වයා දිගට දිගට යනවා. සාස්වතයි. එතකොට මේවැයි අර හිතේ ඇතිවෙනේ සියුම් අදහසේ අපිට බැලුව බැලමට මේක හරි වගේ පෙනුනට යට තියෙන ආත්ම දෘෂ්ටි අපිට ඒතරම් තේරෙන්නේ නැහැ. අපි නිරන්තරයෙන් මෙතන මම ඉන්නවා කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා කියන වැරදි ආකල්පය තුළමයි කටයුතු කරන්නේ. ඉතින් එතකොට රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ එතනටත් අපි මේ ඈඳන්නේ ඒ සිදුවීම දිහාත් බලන්නේ අපේ මේ දැනට තියෙන ආත්ම දෘෂ්ටිය තුලින්මයි. ඉතින් හරි අමාරුයි එතකොට මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න. ඉතින් එතකොට මේ ප්‍රශ්නය එක අතකින් ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් නිසා පැටලෙන ප්‍රශ්නයක් නිසා තවදුරටත් ඒක පටලවන්නත් ඇතැම් තැන්වලදී මාර්යා එහෙම ඇවිල්ලා භික්ෂුණීන් වහන්සේලාට මේ ප්‍රශ්නේ නගලා උත්සාහ කරලා තියෙනවා. ඉතින් එහෙම එක අවස්ථාවක් තමයි මේ වජිරා සූත්‍රයේ පෙන්න තියෙන්නේ. වජිරා කියන රහත් තෙරණිය ගාවට එන මාරයා අහන ප්‍රශ්නයක්. කේනායම් පකතෝ සත්තෝ කුවං සත්තස්ස කාරකෝ. කුවං සත්තෝ සමුප්පන්නෝ. කුවං සත්තෝ නිරුජ්ජතිති. දැන් මේතකොට ඉන්නවා සත්වෙක්. ඒ සත්වයා වල නිමෙවුවේ කවුද? නිර්මාණකයා කවුද? නිර්මාපකයා කවුද? ඒ සත්වයාව මැව්වේ කවුද? කුවං සත්තෝ සමුප්පන්නෝ. ඒ සත්‍ය හටගත්තේ කොහමද? කුවන් සත්ත්ව නිරුද්ධති. ඒ සත්‍යා නිරුද්ධ වෙන්නේ අවසන් වෙන්නේ කොහමද? ඉතින් එතකොට මේ හොඳට ඉන්න සත්වයේ කියලා හේතු ගැන්වෙන විදිහට ඒ සත්‍යා ඉන්න බවටම සනාත කරමින් ඒ සත්‍යා මැව්වේ කවුද කියලාත් අහනවා. හටගත්තේ ඒ සත්‍යා කොහමද කියලාත් අහනවා. සත්‍ය නිරුද්ධ වෙන්නේ කොහමද කියලාත් අහනවා. දැන් එතකොට මේක අහපු වජිරා රහත්තරණිය තේරුම් ගන්නවා මේ මාරදිව්‍ය පුත්‍රය ඇවිල්ලා ඉන්නේ මාව මේ එක අතකින් කියනවා නම් මගේ අවබෝධයට අභියෝගයක් කරන්නයි මෙයා හදන්නේ. යාගය තුළ සිද්ධ වෙන ඒ දෘෂ්ටිය ආරෝපණය කරන්නයි හදන්නේ. ඒ දෘෂ්ටියෙන් මාව මැඩපවත්වන්නයි හදන්නේ. එහෙම තේරලා දැන් ඔන්න වජිරා රහත්තරණිය උත්තරයක් දෙනවා. කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ඤෝයං නෛද සත්වූප ලබ්බති. මේ කොහේ ඉන්න සත්වයේද මාරය? මේක ඔබේ මාර දෘෂ්ටියක්. සුද්ධ සංඛාර පුඤ්ඤෝයං නෛද සත්වූප ලබ්බති. මෙතන තියෙන්නේ හුදෙක් සුද්ධ වූ සංස්කාර පිඬුවක්. මෙතනම මේ අවස්ථාවේදීම මෙතනම සත්වයක් ලැබෙන්නේ නැහැ. ତොර මේක තව ටිකක් පැහැදිලි කරන්න ඒ වජිරා රහත්තරණිය හරි ලස්සන උපමාවක් දෙනවා. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. එවං ඛන්දේසු සන්තේසු හෝති සත්වෝති සම්මුති. දැන් හරියට නිකං කරත්තයක් යම්සි වාහනයක් ඒ විවිධ කෑලි මූට්ටු කළා ඒවා යම්කිසි රටාවකට ගලපලා එකට එකතු කළා ගත්තාම ඒකට රථයක් කියන නම දීලා තියෙනවා. ඉතින් අද කාලේ හැටියට කියනවා නම් අපි හිතමු රෝද හතරක් ටයර් හතරක් එකතු කළා. ඉතින් ඒක රිම් මේක රිම් හතරක හයි කළා. ඊපස්සේ ඒවා අතරට යම් යකඩ ඇක්සල් සවි කළා. ඒක යම්කිසි සැකිල්ලක ඒ නිවැරදි අන්දමට සකස් කළා. එක්කාසු කළා. එන්ජිමත් තියලා ගියර් බොක්ස් එකක් තියලා. ඉතින් මේ විදිහට මේ අවශ්‍ය කරන කැලරි ටික ඔක්කොම මූට්ටු කළා. සීට් ටිකක් හයි කළා. සුක්කානමක් හයි කළා. ඊළඟට ඉන්ධන සපයලා. ඉතින් මේක හොඳට වීදුරු ටිකක් එම හයි කළා. පාට ටිකක් ගාලා ගත්තාම අපි ඒකට කාර් එකක් කියලා කියනවා. පාටය එක විනාශ කළා. රෝද හයක් විතර හයි කළා. ටික ලොකුවට සීට් ගොඩක් හයි කළා හැදුවාම අපි ඒකට බස් එකක් කියලා කියනවා. ඉතින් එතකොට මේ කාර් එක ඇත්ත වශයෙන් තියෙන කාර් එකක්ද? බස් එක ඇත්ත වශයෙන් තියෙන බස් එකක්ද? එහෙම නැත්නම් අපි අර ඔක්කොම කැරි ටික මූට්ටු කළාට පස්සේ ඒක තනියම එකක් වශයෙන් හඳුනා ගන්න අනිත් ඈත් එක්ක ඒ විදිහට ව්‍යවහාර කිරීමේ පහසුව පිණිස දීපු නමක්ද සම්මුතියක්ද මේ තියෙන්නේ? ඉතින් ඒ නිසා ඔන්න ඔය දේවල් අපි චුට්ටක් විමසලා බලන්න වටිනවා. ඒතර අපිට වෙලා තියෙන්නේ මේ ඕනෝන් එක්ක ව්‍යවහාර කරන්න ඕනෝන් එක්ක සංනිවේදනයේ යෙදෙන්න කතා කරන්න අදහස් වමාරු කරගන්න අපි දාගත්ත නම්ගම් ව්‍යවහාර සම්මුතීන් ප්‍රඥප්තීන් රාශියක් තියෙනවා. ඒවා කතරම් දුරට අපි පරිහරණය කරනවද කියනවා නම් ඒවා සම්මුතීන් බවට අපිට අමතක වෙනවා. ඉතින් ඒකේ තියෙන සූක්ෂමම අවස්ථාවක් තමයි අපි ඒ පුජ්‍යලයා හඳුනගන්න දීලා තියෙන මෙන්න මේ නම්ගම් වාසගම් එයාට පටබැඳිච්ච නම් ඊළඟට ස්ත්‍රී පුරුෂ ඒ ආදී වශයෙන් අපි ඒ කරන වෙන්කිරීම මේ සියල්ලම අත් වශයෙන්ම ඒ හඳුනා ගැනීම සඳහා භාවිතා කරපු දේවල්. හැබැයි ඉතින් අපි ඒවා පාවිච්චි කළා අනිත් අයත් ඒවම අපිට ආරෝපණය කළා ඒවැයින්ම ආමන්ත්‍රණය කළා. මේ පුදුමාකාර විදිහට හිත තුළ මුල් බැහැගෙන තියෙනවා. දැන් එතකොට මේ වජිරා රහත්තරණේ කියනවා යතහයි අංග සම්භාරෝ සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. එතකොට මේ විවිධ අංග ප්‍රත්‍යංගයන්ගෙන් සකස් වුණාම කැලි ටික මූට්ටු කරලා ගත්තාම එතකොට සද්දයක් කියලා නමක් දීලා මේ රතයක් කියලා නමක් දීලා තියෙනවා. එවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. ඉතින් ඒ වගේ තමයි මේ ස්කන්ධ පහක් ඒ අනුරූපව සකස් වෙලා එකතු වෙලා ඔවුනොන්ට උපකාර වෙමින් ධාරාවක් වශයෙන් සන්තතියක් වශයෙන් ක්‍රියාත්මක වෙනකොට හෝති සත්තෝති සම්මුති. ඒකට නමක් දෙනවා සම්මුතියක් දෙනවා සත්වෙක් කියලා. ඉතින් එතකොට හැබැයි මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියන එකත් එතුමිය සඳහන් කරනවා. දුක්ඛමේවහි සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච. මෙතන දුකක්මයි හටගන්නේ. දුකක්මයි තියෙනවා නම් තියෙන්නේ. දුකක්මයි නැතිලා යන්නේ. නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුද්ධති इति. මෙතන දුකෙන් තොර නැත්නම් දුකකින් පරිබාහිර කිසිම දෙයක් හටගන්නෙත් නැහැ, නිරුද්ධලා යන්නෙත් නැහැ. දුකක්මයි හටගන්නේ, දුකක්මයි නිරුද්ධලා යන්නේ. ඉතින් ඔන්න ඔය අවබෝධය නැත්නම් ඒ සම්මා දිට්ඨිය ඊටාම ගැඹුරුයි. ඉතින් ඒක අපිට එකපාරටම තේරෙන්නේ නැහැ. අපි ඉතින් ඒකට කෙනෙක් කැඳා ගැනීමක්, පුජ්‍යලේ කැඳා ගැනීමක් නිරන්තරයෙන් කරන බවක් පේන තියෙනවා. දැන් එතකොට මේ කොටස් වල පේන්නේ කොටසක් විතර අඩු වෙලා තියෙනවා. දැන් මේකටම තව එකතු කරගන්න පුළුවන් මූලපරියාය සූත්‍රයේ එන කොටසකුත්. දැන් මූලපරියාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කොහොමද පෘථග්ජන මිනිස්සෙක් දේවල් දිහා බලන්නේ? කොහොමද සේක පුජ්ජලයක් දේවල් දිහා බලන්නේ? කොහොමද රහතන් වහන්සේ කෙනෙක් දේවල් දිහා බලන්නේ? බුදුරජාන් වහන්සේ කොහොමද දේවල් දිහා බලන්නේ කියන එක්තරා අන්දමක විවරණයක් අපට සපයනවා. ඒතර ඔන්න ඒ විවරණයත් ඉතාම වටිනවා මෙතෙන්දී තේරුම් ගන්න එක. ඒතර සාමාන්‍ය පෘථග්ජන මිනිස්සයා එයා ගැන ඉතින් විස්තරයක් එනවා අසුතවා පුතුජන. හරියානම් අදස්සාවී අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවී සප්පුරිස ධම්මස් අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. ඒකට එයාට එතකොට මේ ධහමක් ඇහිලා නැහැ. සත්පුරුෂ අසුරක් ලැබල නැහැ. ඒ සත්පුරුෂ ධර්මයක් එයා පරිහරණය කළා නැහැ, භාවිත කළා නැහැ, පුහුණු කළා නැහැ. ඉතින් එතකොට එයා පටවින් පටවිතෝ සංජානාති. මේ සාමාන්‍ය තියෙන ඝන දේවල් ඒ හැටියටම නිකන් අඳුන ගන්නවා. එයා කිසිම යෝනිසෝමනසිකාරයක් නැහැ. ඇතුළට විනිවිද යන ප්‍රඥාවක් නැහැ. මතු පිටින් තියෙන සම්මුතියටම ටංගාලා අහුවෙනවා. ගයක් දකින්නවා ආ මේක ගයක් කියලා ඉතින් කියනවා. ආ මේ මගේ ගේ කියලා තමයි ඉතින් යා ඉක්මනට අඳුර ගන්න. නැත්නම් මේ මගේ මිත්‍රයාගේ ගේ කියලා ඉතින් පටවින් පටවිතෝ සංජානාති. ତොර මේ හඳුනා ගැනීම නිත්‍ය සංඥාවකින් මෙයා කරනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. අපි ඒ දේවල්ට නම් ගම් දීලා තිනවා, පාරට නමක් දීලා තිනවා, ගේකට නමක් දීලා තිනවා, ගේකට අංකයක් දීලා තිනවා. තීන්ත ගාලා හොඳට සකස් කරලා ගයක් කියලා අපි ඒකට සම්මුතියක් දීලා තිනවා. ඉතින් මේක අහවල් ගේ, අරයාගේ ගේ, මෙයාගේ ගේ කියලා අපි කියනවා. එහෙමත් නැත්නම් ඉතින් අපි හිතමු අපි හැඳුනුම් පතක් ගන්න යනවා. ඉතින් ඒක පුජ්‍යල ව්‍යාපාර පුජ්‍යලයන් ව්‍යාපදින්චි කිරීමේ දෙපාර්ට්මන්ට්ව කියලා අපි ඒකට නමක් දීලා තිනවා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඔන්න අපි ඒක කියනවා මේ පුජ්‍යලින් ව්‍යාපදින්චි කිරීමේ දෙපාර්ට්මන්ට්ව තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මේ සාමාන්‍ය සම්මුතියෙන් හඳුනා ගැනීමක් කරනවා. ඉතින් බැලුව බැලමට වැරද්දකුත් නැහැ. ඉතින් එහෙම හඳුනා ගැනීමක් කරන්න නැතුව අපිට පුජ්‍යලින් ඒ ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත ලබා ගන්න වෙන්නේත් නැහැ. ඉතින් එතකොට අපිට මේ සම්මුතියේ ප්‍රයෝජනයකුත් තියෙනවා. ඒවා තේරුම් අරගෙන පරිහරණය කරන්නත් අපිට සිද්ධ වෙනවා. දැන් ඒ සංජානාති කියන මට්ටම පමණයි එයා දන්නේ. ඊට පස්සේ එහෙම හඳුනාගෙන පටවින් පටවිතෝ සංඤත්වා පටවින් මඤ්ඤති. දැන් උතනින් පස්සේ තමයි දිගට ඇත්තටම හිත ඇතුලේ වැරදි ටික සිද්ධ වෙන්නේ. ඒ පෘථිවි වශයෙන් හැඳින පෘථිවිය තණ්හා මඤ්ඤණා වශයෙන් හංගි. දැන් එතකොට මේ හඳුනාගත්ත යමක් මෙන්න මෙතන මගේ ගේ තියෙනවා, මෙන්න මෙතන ආයතනයක් තියෙනවා, ආයතනයක් කියුවේ මේ දෙපාර්තමේන්තුවක් තියෙනවා, පුංජිණින් ව්‍යාපාරින් කිරීමේ උන් දෙපාර්තමේන්තුව තියෙනවා. ඉතින් ඒක ගැන ඔන්න කල්පනා කරනවා. ඒ දැනට තියෙන ඒ ආපු අත්දැකීම මතම යා කල්පනා කරනවා. පටවින් පටවිතෝ සංඤත්තා පටවින් මඤ්ඤති. පටවියා මඤ්ඤති, පටවිතෝ මඤ්ඤති, පටවින් මේති මඤ්ඤති. ඉතින් මේ ආදී වශයෙන් විවිධ අන්දමින් මෙයාට කල්පනා කරන්න එමට අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ විදිහට භාෂාව හදලා දීලා තියෙනවා. විභක්ති වශයෙන්, ඒක වචන බහුවචන වශයෙන්, අතීත අනාගත වර්තමාන වශයෙන්, උත්තම පුරුෂ, පඨම පුරුෂ, මධ්‍යම පුරුෂ වශයෙන්. ඉතින් මේ ඔක්කොම ටික වගුවට දාලා, කෑලි ටික හදලා, ව්‍යාකරණ ටික දාලා ඒ විදිහටම පුජ්‍යලයක් ඉන්නවා, සත්වයක් ඉන්නවා, පුජ්‍යලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවක් තියෙනවා කියලා ඒවත් තියෙනවා කියලම හරියන්න භාෂාවත් හදලා දීලා ව්‍යාකරණයත් හදලා දීලාමයි තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි අපි කල්පනා කරන්නේ. ඒතර ඒ කල්පනාවෙන් එළියට අපිට හිතා ගන්න බෑ. මොකද ඉස්කෝලේ යන්න පටන් ගත්ත දවසේ ඉඳන්, මොන්ටිසෝරි යන්න පටන් ගත්ත දවසේ ඉඳන් අපේ ගුරුවරු දෙමාපියෝ ඉතින් මේ ටිකමයි අපිට කියන්නේ. මේ අනුවමයි අපි කල්පනා කරන්නේ. මේ අනුවමයි අපි හිතන්නේ. මේ රටාවෙන් එළියට හිතා ගන්න අපිට තේරෙන්නේ සම්මුතියමයි හරි කියලා, තහවුරුයි කියලා, නිවැරදියි කියලා, ස්ථිරයි කියලා සනාථ කරගන්න. ඉතින් එතකොට යාට දැන් එක එක අතට හිතන්න පුළුවන්. ආ මම මේ පුජ්‍යනිල් ලියාපදිංචි කිරීමේ දෙපාර්ට්මන්ට්ුවට ආවා. ඒක ඇතුලේ මම ඉන්නේ. ඒකෙන් මම දැන් ඒ හැඳුනුම්පත හදාගෙන එළියට යන්නයි හදන්නේ. නැත්තම් මේ දෙපාර්ට්මන්ට්ුව හරිම විශාලයි. ඒක ඉතාම කදිමයි, හොඳයි. නැත්තම් ඒකේ ඉන්න මිනිස්සු හොඳ නැහැ. නැත්තම් මේ ඇවිල්ලා ලෝකේ තියෙන ඉතාම වටිනාම තැන මෙතන තමයි හොඳම තැන මෙතනම් ගන්නම දෙයක් නැහැ මේක මගේ මම මේකේ හැඳුනුම් පතක් ගත්තට අමතරව මේකෙන් මම රැකියාවකුත් මෙතන කරගන්න ඕනේ එන අයට මම උදව් කරන්න ඕනේ ඉතින් මේ විදිහට මේ මේක අල්ලගෙන ඇති අපිට නානා ප්‍රකාර අන්දමින් හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් ඊට පස්සේ ඉතින් යාළුවට දුරකට නැමතුමක් දෙන්න පුළුවන් එන්නේ මෙන්න මෙතෙන්ට මෙහෙමයි මෙන්න මේ බස් එකේ නගින්න මේ විදිහට එන්න මෙතනින් බහින්න මෙන්න මේ විදිහටයි හැඳුනුම් පත ගන්න ඕන මම නම් ඔන්න වැඩේ කරගත්තා කියලා ඉතින් අපිට ඒ විදිහට උපදේශක් දෙන්නත් පුළුවන් ඉතින් ඒතකොට මේවා අල්ලගෙන කල්පනා කරන්න හිතන්න ලියන්න කියන්න සංනිවේදනය කරන්න අපිට ඕන තරම් අවස්ථා තියෙනවා ඉතින් ඒ විදිහට තමයි ඉතින් සාමාන්‍යයෙන් අපි කටයුතු කරන්නේ ඉතින් ඒක ඇස්සේ අපිට ඉංග ගන්නවා ඒක දැන් ඇවිල්ලා ගෙදරදී ඇවිල්ලත් කල්පනා කරනවා ඒක වෙච්ච දේවල් බස් එකේ යනකොටත් අපි කල්පනා කරනවා. ගෙදර ගිහිල්ලත් කල්පනා කරනවා. ගෙදර ඉන්න අමුදරුවන්ටත් ඒ වෙච්ච දේවල් ටික අපි කියනවා. ඒකෙම අපි ජීවත් වෙනවා සෑහෙන කාලයක්. තතිය අධ්‍යයක් කරනකම් ඉතින් අපි තුමු ඒකට ගිහිල්ලා අපිට මම්සිරි අකරතැබ්බයක් වුණා. පාඩුවක් වුණා. නැත්තම් සව සති දෙකකින් ඉන්න කිව්වා. අර බලපත්‍රය අරගෙන ඉන්න කිව්වා. මේ බලපත්‍රය අරගෙන ඉන්න කිව්වා. අර සහතිකය අරන් ඉන්න කිව්වා. මේ සහතිකය අරන් ඉන්න කිව්වා. ආයතන වලට ගියාම එහෙම නෙවෙන්නේ ලංකාව එහෙම. ඉතින් එතකොට ඔන්න ඉතින් කල්පනා කරනවා. ඒවා කියපු අයට හිතින් බයිනවා. ඉතින් ඔයාලා අරගෙන මේ හිත ඇතුලේ පුදුම විදිහේ ප්‍රපංචය ගොඩනගා ගන්න කොහොමත් ඉතින් ලොකු අවස්ථාවක් තියෙනවා. දැන් ඊට පස්සේ හැබැයි සේක බුද්ධලයාගේ එහෙම එකක් යම් තා දුරකට වැළකීලා තියෙනවා. එයා නුවණින් දැකපු අභිඥාවක් තියෙනවා. ඉතින් ඒක හරහා මේවායේ තියෙන ඒ සම්මුතිය නැත්නම් ඒ ප්‍රඥප්තිය මේවා දීපු නමක් ගමක් මෙතන තියෙන්නේ කියලා එයාට යම්කිසි යම් පමණක අවබෝධයක් තියෙනවා. ඒ නිසා හිත මඤ්ඤණා කරන්න හදද්දී ඒක වළක්වනවා. පටවින් මාමඤ්ඤි, පටවියං මාමඤ්ඤි, පටවිතෝ පටවියා මාමඤ්ඤි. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දෙවෙනි අවස්ථාවකුත් විස්තර කරනවා. එයාගේ හිතත් තාමත් පෙළඹෙනවා මොකද මේ හැමතිස්සෙම දැන් මේ හඳුනුම්පත් හදන්න ගියේ වෙලාවේදී දැන් විපස්සනාවක් කරනව නෙමෙයි නමුත් ඒ නොකරන නිසා එයාගේ හිතෙත් දැන් අර වගේ වැල් වටාරම් ගෙතෙන්න ඉඩ තියෙනවා මඤ්ඤණා කෙරෙන්න ඉඩ තියෙනවා හැබැයි එයා එයාටම අවවාද කරගන්නවා මඤ්ඤණා කරන්න එපා මඤ්ඤණා නොකරව දැක්කනේ මෙහෙම දෙයක් දැක්කනේ ඔක නවත්ත ගන්න දැන් කල්පනා කරේ නවත්ත ගන්න ප්‍රපංචනේ නවත්ත ගන්න කියලා මේ තමන්වම හදා ගන්න ගතියක් තමන්වම මේකෙන් වළක්ව ගන්න ගතියක් ප්‍රපංචකරණය විටින් විට හෝ කපා හැරීමක් එසේක පුජ්‍යලයා කරනවා මොකද තාමත් හැබැයි මේ සම්පූර්ණ වෙලා නැති නිසා එයාගේ අවබෝධය පරිපූර්ණත්වයකට පත්වෙන නැති නිසායි තාමත් මේ ප්‍රපංචයකට ඉඩක් තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දෙවැනි මට්ටමකුත් කියලා දෙනවා හැබැයි මේ තුන්වෙනි මට්ටම වශයෙන් පෙන්නන රහතන් වහන්සේගේ මට්ටමේ හෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මට්ටමේදී කෙලින්ම මඤ්ඤණාවක් වෙන්නෙම නෑ කියලාත් කියනවා. න මඤ්ඤති කියලා වචනේ යොදලා තියෙනවා. ඒතර මේ කිසිම දෙයක් අල්ලගෙන මඤ්ඤණා කිරීමක් මම වශයෙන් හිතා ගැනීමක්. මෙතන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, දෙයක් තියෙනවා, තැනක් තියෙනවා කියලා බොහොම දැඩිව අරගෙන එහෙම හිතා ගැනීමක් කිසිසේත්ම නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිට පේන්න තියෙනවා මේවායේ එක්තරා අන්දමකින් හොඳ අවබෝධයක් අපි ගාව නැත්තම් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අපිට නැත්තම් අපිට සිද්ධ වෙන්නේ නොදැනුවත්වම ප්‍රපංච වලට ඉඳ ලැබීමක්. හැබැයි අපි යම්කිසි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබලා තියෙනවා නම් යාට එක්තරා අන්දමක අවස්ථාවක් ලැබෙනවා ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ප්‍රයෝජන ගන්න. හිතේ එළඹෙන එක්තරා අන්දමක අවබෝධයේ මත අවබෝධයේ ප්‍රයෝගී කරගෙන හිත නිදහස් කර ගන්න. ප්‍රපංචයෙන් වළක්වා ගන්න. දැන් අර මේ යමක සූත්‍රයේදීත් එතකොට දැන් අර විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ප්‍රශ්න මාලාව නගාගෙන ගිහිල්ලා දැන් මේ තවදුරටත් යමක ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නගනවා තස්මාතිහ ආවසෝ අර යම් ඒ අතීත අනාගත පච්චුප්පන්න මේ ඔක්කොම විස්තර කරලා දීලා එවම් පස්සං ආවසෝ යමක සුතවාරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංඛාරේසුපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ මේ නිබ්බිදාවක් හිතේ පහළ වෙන ආකාරය උන්වහන්සේ කියලා දෙනවා. මොකද මේ නිබ්බිදාවක් පහළ වීම ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ අවබෝධයේ මත. නිකම්ම අපි කලකිරීමක් එපා වීමක් ගැන නෙමෙයි කතා කරන්නේ, මේ අවබෝධයේ මත ඇති වෙච්ච කලකිරීමක්, අවබෝධයේ මත ඇති වෙච්ච එපා වීමක්, අවබෝධයේ මත ඇති වෙච්ච අතහැරීමක් ගැනයි කතා කරන්නේ. ඉතින් ඒක එකාතකින් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන භාවනාමය මාර්ගයක තියෙන සුවිශේෂී ලක්ෂණයක් කියන්න පුළුවන්. අපි මෙතෙක් කාලයක් ග්‍රහණය කරගෙන හිටියා, අනවබෝධයකින් හිටියා, වැරදි වැටහීමකින් හිටියා. හැබැයි මේ අනවබෝධයේ වැරදි වැටහීම ග්‍රහණය කිරීම, උපාදාන කිරීම ටික ටික ලිහිලා ලිහිලා යනවා. මුත් තමා තුළ අවබෝධය දැන් ඇති වෙනවා, නුවණක් පහළ වෙනවා, දේවල් වල තියෙන අතහස භාවය යාට දැන් අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒතර ඔන්නයේ කාරණාව එකාතකින් අපිට කියන්න පුළුවන් හේතුඵල ධමයක් කියලා. බුදුරජාණන් වහන්සේ කියන යම්සේ හිතක යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙනවා නම් ධර්මතාවක් වශයෙන්ම යාගේ හිතේ ඊළඟට නිබිදාවක් පහළ වෙනවා, විරාගයක් පහළ වෙනවා. ඒතර නිබිදාවක් විරාගයක් පහළ වීම කියන එක ඒ යථාභූත ඥාන දර්ශනයක් පහළ වීමේ ප්‍රතිඵලයක්. මේ දේවල් කෙරෙහි එපා වීමක්, අතහැරීමක්, ඉරායාසයෙන් හිත දැන් ඒවෙන් ඉවත් වීමක්, නිදහස් වීමක් සිද්ධ වෙන්න නම් ඒ අපි තුල අවබෝධයක් ඇතිලා තියෙනවා. අවබෝධයෙන් නිසයි අතහැරෙන්නේ. ඒක මේ බලෙන් තමන්ගේ තාමයක් යදලා ඇති කරන අතහැරීමක් නෙමෙයි. ඒ වුණොත් මේ හිත විසින්ම දැන් හිතෙන් නොරඳෙන බවක්, අවබෝධයෙන් නිසාම ඒවා උපාදාන නොවී සිටීමක් ගැන තමයි පෙන්ලා දීලා තියෙන්නේ. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එතකොට මේ යමක සාමීන් වහන්සේගේ හිතේ ඒ අවබෝධයේ පොඩ්ඩක් තවදුරටත් කුළු ගැන්වීමක් කරනවා. මෙන්න මේ ඉස්සෙල්ලා යාට හොඳට තේරුම් කරලා දීලා මේ සාමීන් වහන්සේට මේකේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය හොඳට තේරුම් කරලා දීලා උන්වහන්සේ ඊළඟට මතක් කරනවා, ඒවම් පස්සං ආවසෝ යමක සුතවාදීය ශාවකෝ රූපස්මින්පි නිබ්බෙන්තති. එතකොට මෙන්න මේ ආර ශාවකයා අර විදිහට රූපයක් ගැන දැක්කට පස්සේ රූපය කෙලෙහි කලකිරෙනවා, වේදනාවන් කෙරෙහි කලකිරෙනවා, සංඥාවන් කෙරෙහි කලකිරෙනවා, සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවා, විඥාණයන් කෙරෙහි කලකිරෙනවා. ඒතර ඒවා කලින් නම් ඒකට සත්‍යයක් ඇඳගෙන, පුඤ්ජලයක් ඇඳගෙන, මමයි කියාගෙන, හොඳයි කියාගෙන, නිට්ටයයි කියාගෙන, සැපයි කියාගෙන තමයි හිටියේ. නමුත් දැන් ඒ වෙනුවට සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේවා සත්‍යයක් නොමැති බව, නිට්ටය බවක් නොමැති බව, සැපක් නොමැති බව, ආත්මයක් නොමැති බව වැටහෙන්න වැටහෙන්න ඒවා ග්‍රහණය වීම, උපාදාන වීම, මගේ කියා ගැනීම වෙනුවට දැන් ඒවා ඔන්න පොඩ පොඩ ඉවත් වෙලා, ඈත් වෙලා, කිලිහිලා, නිදහස් වෙලා, ඈතට ඈතට බොඳ වෙලා යනවා. දැන් එතකොට ඒකේ extra අන්දමක తాවකාලිකව ඒවෙන් නිදහස් වීමක් යෝගාචරයේ කද්දකින් ඉඳ තියෙනවා. ඒ විපස්සනා නුවණ යම් තාක් පමණකට වැඩිලා තියෙනවද? ඒ පමණකට එහෙම ඉස්සරහට ඉස්සරහට යනකොට යම් අවස්ථාවකදී මේ හිත, ඒ යෝගාවචරගේ හිත රූපස්කන්ධයක් මුල් කරගෙන නම් විපස්සනාක් වැඩුවේ ඒ රූපස්කන්ධෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ඒක අතහැරෙන්න පුළුවන්. ඒ රූපස්කන්ධයත් එක්ක හිතේ තිබිච්ච බැඳීම කැඩිලා යන්න පුළුවන්. ඊට පස්සේ ආ දක්ෂ යෝගාවචරයෙක් නම් වේදනාවකටත් අහු නොවීම ඉඩ තියෙනවා. සමහරවිට ඉතින් අපි හිතමු යා වේදනානුපසනාවකුත් වැඩුවා. දැන් වෙන රූපයෙන් හිතෙන් දාස් වුණා. දැන් වේදනාවක් වේදනානුපසනාවකුත් වැඩුවා. ඒකට ඒ හරහා යාට වේදනාවන්ගේ තියහස භාවය දැනුණා, පෙනුණා, තේරුණා. ඒ හරහා වුණ වේකිනුත් හිතෙන් දාස් වුණා. එහෙනම් යා චිත්තානුපසනාවකුත් වැඩුවා. ඉතින් එතකොට හිතට පහළ වෙන විවිධාකාර සංස්කාර, විවිධාකාර චේතනාවන්, හිතේ විටින් විට ඇති වෙන විවිධ සංඥාවන් ඒවා ගැනත් යා තේරුම් ගත්තා. තේරුම් ගන්නගෙන ඒවත් දැන් ඔන්න තේරුම් ගන්න ඒවා හිතෙන් ඉවත් වෙවි යනවා. ඈතට ඈතට යනවා. බොඳ වෙලා යනවා. ඒවා දැඩිව දැන් හිත ආක්‍රමණය කරන්නේ නැති තත්ත්වයකට, දුර්වල තත්ත්වයකට දැන් ඒවාපත් වෙනවා. හිතේ නිදහසක් දැන් පොඩ පොඩ යා භුක්ති විඳින්න පටන් ගන්නවා. තව තව ධම්මානුපස්සනාවකට එහෙම යනකොට යාට ඒ හැකියාව තව තව වර්ධනය වෙලා ඒ తాවකාලිකව ඒ නුවණ සහිත පසුබිමේදී හිත නිදහස් වෙලාම තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් තාමත් ආශ්‍රම ධර්ම අනුසය ධර්ම හිතේ තියෙන නිසා ආයෙත් ගිහිල්ලා උපාදාන වෙන්නත් පුළුවන් ඊළඟ අවස්ථාවේ. මේ තාම ආශ්‍රවංශයකටගෙන නැහැ. තාම සියලු අනුසය ධර්මයන් ප්‍රහාණය කරගෙන නැහැ. මේ විපස්සනා නුවණට පිහිටින්ද වෙන්න. මේ විපස්සනා නුවණට පාදකව කරගෙන ඒක අඩයක් කරගෙන තමයි මේ වෙලාවේදී යා හිත නිදහස් කරගෙන ඉන්නේ. ඒ නිසා ඇතැම් වෙලාවට ධර්මයේ මේක තදංග නිම්බුතයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක ඇවිල්ලා හේතුපත්‍යයන් මත රඳා පවතින විපස්සනා නුවණ මත යැපෙන නිවීමක්, නිදහස් වීමක්, අතහැරීමක්. බැඳින් තාවකාලිකයි. මොකද තාම රාග ද්වේෂ මොහෝ තියෙනවා. නිසා ආයෙත් ඉතින් වැටෙනවා. ආයෙත් ගිහලා උපාදාන කරනවා. ආයෙත් ගිහිල්ලා බැහැ ගන්නවා. ආයෙත් ගිහිල්ලා පරාමර්ශණය වෙනවා. ආයෙත් ගිහිල්ලා මොකක් හරි දෙයක් හොඳයි කියලා අල්ල ගන්නවා. එතකොට මේ தত্ত্বය තව තව එහාට එහාට යගෙන යamak එහෙනම් අපිට යෝගාචරණින් වගේ වශයෙන් කරන්න වෙනවා. මේ தত্ত্বය හඳුනාගෙන ඊට පස්සේ ඒක බහුලීකృత කරගන්න. ඒ தত্ত্বයෙන් අපිව වලක්වන නැත්නම් ඒ தত্ত্বය පවත්වා ගන්න බැරි වෙන්න හේතු වශයෙන් ක්‍රියාත්මක වෙන ඒ හේතු හඳුනාගෙන ඒ හේතු ඉවත් කරමින් තව තව මේ හිතේ නිදහස විමුක්ත භාවය වඩන්න යෝගාචරයේ කෙනා උත්සාහන්ත විය යුතු වෙනවා. දැන් එතකොට අර ප්‍රශ්න මාලාව නැගුවට පස්සේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් ඔන්න පොඩ්ඩක් එනවා මේ යමක සායන් වහන්සේ ගත්ත ඒ දෘෂ්ටිය පැත්තට. තංකින් මඤ්ඤසී ආවුසු යමක රූපං තථාගතෝති සමනුපස්සති इति. දැන් එතකොට යමක ඔබ මේ රහතන් වහන්සේ කියලා කියන්නේ මේ රූපයටද? දැන් එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේට යමක සානස උත්තර දෙනවා නෝ හේතං ආවුසු. නැහැ ආවැත්නේ. ඊට පස්සේ එහෙමනම් වේදනාවටද? ඒත් නැහැ. සංඥාවටද? ඒත් නැහැ. සංස්කාර වලටද? ඒත් නැහැ. විඥාණයටද? ඒත් නැහැ. දැන් එතකොට ඒ කියන්නේ දැන් මෙතෙක් වෙලා ආපු ප්‍රශ්න වලින් මේ යමක සායනාසර හේතු ගැන්නුවා මෙතන සත්වේ පුඤ්ජලයේ වර්තමාන වශයෙන් අතීතය අනාගතේ මේ 11 ආකාරයේ කොහෙම තනකවත් මේ රූපේ නම් සත්වයක් නැහැ. වේදනාවක නම් සත්වේ කාත්මයක් පුඤ්ජලයක් මමෙක් නැහැ. සංඥාවකත් එහෙමයි. සංස්කාරවලත් එහෙමයි. විඥානවලත් එහෙමයි. මේ එකම ස්කන්ධයක්වත් මම කියලා ගන්න සුදුසු නැහැ. මගේ කියලා ගන්න සුදුසු නැහැ. මගේ ආත්මය කියලා ගන්න සුදුසු නැහැ. කියලා හොඳට හේතු ගැන්වීමක් කරා. හේතු ගැන්වීමක් කරලා ඊළඟට දැන් ඔන්න අරයා ගත්ත ඒ යමකසානසේ ගත්ත වැරදි දෘෂ්ටිය දැන් ඔන්න පොඩ්ඩක් තේරුම් අරගන්න යාට මෙඩ දෙනවා. ඒතර මේ අනිත්‍යයි කියපු දුකයි කියපු අනාත්මයි කියපු රූපය ඒක තථාගතයන් වහන්සේ කියලා සලකනවාද? රූපං තථාගතෝති සමනුපස්සති इति. එතකොට යමක සානංශ කියනවා නෑ එහෙම නෙමෙයි. මොකද දැන් එහෙමයි කියලා කියන්න දෙයක් නෑ. මොකද මේ රහත් වෙන්න කලින්ම මේ රූපවල එකකවත් තැනැත්තෙක් නෑ, පුජ්‍යලයක් නෑ, සත්වයක් නෑ, මමෙක් නෑ කියලා මේ යමක සානංශ දන්නව හොඳටම. එහෙනම් ඉතින් රහතන් වහන්සේගේ රූපය තුළ රහතන් වහන්සේ ඉන්නවා කියලා කියන එකේ තේරුමක් නෑනේ. පුජ්‍යලයක් ඉන්නවා කියන එකේ තේරුමක් නෑනේ. රහත් වෙන්න කලින්මත් පුජ්‍යලයක් ඉඳලා නැහැ. සත්‍යයක් ඉඳලා නැහැ. එහෙනම් ඉතින් රහත් වුණාට පස්සේ කොහොමද සත්‍යයක් ඉන්නේ? පුජ්‍යලයක් ඉන්නේ. මම එක්ක ඉන්නේ. ඒතර වේදනාවල. ඒතර වේදනාවන්ගෙත් විපස්සනාව කරද්දී වේදනාවන් පසනාව කරද්දී තියෙන තියෙන අනිත්‍ය ලක්ෂණයද, දුක්ඛ ලක්ෂණයද, අනාත්ම ලක්ෂණයද අවබෝධ වෙන ආකාරය. ඒක සාරිපුත්‍ර සාමණේර වහන්සේ දැන් කියලා දෙනවා. ඒක හොඳට සිහි ගන්වනවා. ඊට පස්සේ අහනවා දැන් මේ වේදනාවන්ද ඔබ වහන්සේ තථාගතයන් වහන්සේ වශයෙන් සලකන. එතකොටත් යමක සානස උත්තර දෙනව නැහැ කියලා. සංඥාවන්ද මේ තථාගතයන් වහන්සේ වශයෙන් සලකන. ඒත් නැහැ කියලා. නැත්තම් මේ හිතේ පහළ වෙන චේතනා, විවිධ අනිකුත් කුසල් අකුසල් සිතුවිලි, ඒවද මේ තථාගතයන් වහන්සේ වශයෙන් සලකන. ඒත් නැහැ කියලා. එතකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ඒ කරන දැනගැනීම් රාශිය ද මේ මේ තථාගතයන් වහන්සේ වශයෙන් සලකන්නේ. ඒකත් නැහැ කියලා කියනවා. තංකින් මඤ්ඤසේ ආසෝ යමක රූපස්මින් තථාගතෝති සමනිපස්සති. මේ රූපය තුල රූපය කෙරෙහි තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා සලකන්නේ. ඉතින් ඒකටත් දැන් මේ යමක සාහිණන්සේ නැහැ කියලා කියනවා. එතකොට මේ විභක්ති පැත්තක් දැන් මේ කතා කරන්නේ. අර අපි කලින් මතක් කළා වගේ මේ මූලපරියාය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ඒ පෙන්ලා දෙන විවිධ පැතිවලින් අපිට හිතන්න පුළුවන් කම නිසා ඉත විභක්ති රූපයන්ට අනුරූප කළා. ඒ අවස්ථාවට අනුරූප කළා. ඒක වචන බහුවචන වලට දාලා. ඒක මගේ කියා ගැනීමක්, එය තුල මං සිටීමක්, එයින් පැන නැගීමක්, එය කෙරෙහිමා ක්‍රියාත්මක වීමක්, එයට ආමන්ත්‍රණය කිරීමක්, අයිතිය හැඟවීමක්. මේ විදිහට අපි මේ භාෂාව හදාගෙන දිනනවා මේ ඒ අදහස් ටික හොඳින් ප්‍රකාශ කරන්න. එක එක විභක්ති වලට නගලා වර්ණගලා. ඉතින් ඒ එක එක පැත්තෙන් අපි කල්පනා කරනවා, මඤ්ඤණා කරනවා. ඒතර ඒකෙන් කීපයක් තමයි දැන් මෙතන මේ සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ මතු කළා දෙන්නේ. මේ විදිහට මේක අස්සේ කෙනෙක් ඉන්නවා කියලාද සලකන්නේ, නැත්නම් ඒයින් කෙනෙක් හැදෙනවා කියලාද සලකන්නේ, නැත්නම් මගේ කියලාද සලකන්නේ, අයිතියක් වශයෙන්ද සලකන්නේ? මේ විදිහට ටිකක් කාරණා කියලා දෙනවා මේ යමක සායන හස්සෙට. රූපස්මින් තථාගතු සමනුපස්සති. දැන් එතකොට මෙහෙම ඔක්කොටම දැන් නැහැ කිව්වට පස්සේ දැන් ඔන්න තවත් ප්‍රශ්නයක් අහනවා. අඤ්ඤත්‍ර රූප තථාගතු සමනුපස්සති. දැන් මේ රූපයන්ගෙන් පරිබාහිරව තථාගතයන් වහන්සේ කියලා සලකනවාද? වේදනාවන්ගෙන් පරිබාහිරව තථාගතයන් වහන්සේ කියලා සලකනවාද? සංඥාවන්ගෙන් පරිබාහිරව තථාගතයන් වහන්සේ කියලා සලකනවාද? සංස්කාරයන්ගෙන් පරිබාහිරව තථාගතයන් වහන්සේ කියලා සලකනවාද? විඥානයන්ගෙන් පරිබාහිරව තථාගතයන් වහන්සේ කියලා සලකනවාද? අඤ්ඤත්‍ර රූපා, අඤ්ඤත්‍ර වේදනා, අඤ්ඤත්‍ර සංඥා, අඤ්ඤත්‍ර සංඛාරේසු, අඤ්ඤත්‍ර විඥානස්මින් තථාගතෝති සමනුපස්සති. එතකොටත් ඉතින් මේ යමක ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා නැතාවසෝ කියලා. දැන් එතකොට අපිට මෙතනදී මේ ප්‍රශ්නේ තිතාම වටනකමක් හඳුනගන්න පුළුවන්. දැන් අර ඔක්කොම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම කෙනේ පුඤ්ජලයක් මමෙක් වශයෙන් රහතන් වහන්සේ වශයෙන් හඳුනගන්නේ නැහැ කියලා උත්තර දුන්නාට පස්සේ ඒ පහෙන් පරිබාහිරව ද එහෙනම් මේ සතාවිතයන් වහන්සේ කියලා සලකන්නේ. ඉතින් ඒකටත් යමක සානාසය කියනවා නෑ නෑ කියලා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම දැන් බුදුරජාන් වහන්සේ ස්කන්ධ පහට දාලා අපිට මේ දහම කියලා දෙනකොට ඉතින් ඒ ස්කන්ධ පහෙන් පරිබාහිර කිසිවක් අපිට ලැබෙන්නේ නෑ. ඉතින් ලැබෙනවා නම් අපිට කියන්න පුළුවන් නිවන තමයි කියලා. නමුත් මේ අපි ගත කරන අත් විඳින සාමාන්‍ය වශයෙන් අත්දකින මේ ස්කන්ධයන් ඇසුරේ තමයි මේ බුදුහාඳුරු දෙන ඒ ස්කන්ධ අර්ථ දැක්වීම තුළ තමයි අපේ සියලු අත්දැකීම් ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි අර සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින් වර්තමාන වශයෙන් ඒ වඩපු භාවනාව මතක් කරලා දීලා ඊපස්සේ අතීත අනාගත වර්තමාන ඇතුළත පිටත හීන ප්‍රනීත ළඟ දුර මේ වගේ පුදුම විදිහට මේක විස්තර කළා, පුළුල් කළා. ඒ අනුමාන ඥානවලිනුත් මේක හොඳට උපමට්ටම් කළා මේ යමක සායනාසර අවබෝධ කරලා දෙන්නේ. මේ ස්කන්ධ පහේ තියෙන විස්තරයකටත් මේක දානවා දැන්. රූපස්කන්ධය ගොහ මේ වර්තමාන වශයෙන් තියෙන රූපස්කන්ධය විතරක් නෙමෙයි මේ අතීතයේ අවසන් වෙච්ච ඒවා ටිකත්. අනාගතයේ පහළ වෙන්න තියෙන ටිකක්. ඇතුළතයි කියලා සලකන ටිකක්. පිටයි කියලා සලකන ටිකක්. අමාරුද පිටේවා මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්කේ නැහැ. දැක්ක ඇතුළත ටිකක් පමණයි. නමුත් ඇතුළත ටික දැක්කනම් මේක ප්‍රමාණවත් අනුමාන ඥානයක් පාවිච්චි කළා මේ එළියෙත් ඔච්චරමයි තියෙන්නේ කියලා හඳුනගන්න. එතකොට වේදනාවන්ටත් එහෙමයි, සංඥාවන්ටත් එහෙමයි, සංස්කාරයන්ටත් එහෙමයි, විඥාණයන්ටත් එහෙමයි. ඒතර මේ ඒ කරන විස්තර කිරීම හරහා, පුළුල් කිරීම හරහා අනුමාන ඥානවලුත් සෑහෙන අවබෝධයක් පිටු බහලයක් මේ ලැබපු මේ අවබෝධයට ප්‍රත්‍යක්ෂ නුවණට ඇඳා ගැනීම හරහා දැන් ඉතින් කොහේවත් දැන් කෙනෙක් කියලා සලකා ගන්න විදිහක් කොහේවත් සත්වයක් ඉන්නවා කියලා සලක ගන්න විදිහක් නැහැ. ඒතර මේ පහින් පරිබාහිරයි කියලා ගන්න වෙන කිසිම දෙයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා යමක ස්වාමීන් වහන්සේ සාරිපුත් මහ රහතන් වහන්සේට උත්තර දෙනවා, මේ රූප වලින් පරිබාහිරව, වේදනා වලින් පරිබාහිරව, සංඥා වලින් පරිබාහිරව, සංස්කාර වලින් පරිබාහිරව, විඥාන වලින් පරිබාහිරවත් දැන් තථාගතයන් වහන්සේ කියලා එකක් සලකන්නේ නැහැ කියලා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. තංකින් මඤ්ඤසේ ආවසෝ යමක අයංසෝ අරූපී අවේදනෝ අසඤ්ඤී අසංඛාරෝ අවිඤ්ඤාණෝ තථාගතෝති සමනුපස්සති इति. ତୋର මේ රූප නොවන, වේදනා නොවන, සංඥා නොවන, සංස්කාර නොවන, විඥාන නොවන තත්වයක් තථාගතයන් වහන්සේ වශයෙන් සලකනවා. දැන් අර කලින් ප්‍රශ්නේ තියුනේ ඒවෙන් පරිබාහිර වෙන තත්වයක්. දැන් මේකේ කෙලින්ම ඒක නෂ්ටාර්ථයකට නගලා, නිෂේධණයකට නගලා මේට මේ නොවන දෙයක්. ඒක තවත් ඉතාම සූක්ෂම අන්දමේ ප්‍රශ්නයක් ආයෙත් අහනවා. ඉතින් එතකොට ඒකටත් යමක සාමින් හස උත්තර දෙනවා, නෝ හේතං ආවුසු නැතම යැවැත්ම. දැන් තවත් මේ අහන ප්‍රශ්නය ඊටත් වඩා හොඳයි. සාරිපුත් මහ රහතන් වහන්සේ අහන තංකින් මඤ්ඤසේ ආවුසෝ යමක රූපං වේදනං සංඤ්ඤං සංඛාරේ විඤ්ඤාණං තථාගතෝ සමනුපස්සති. දැන් මෙතන තියෙන්නේ එක ස්කන්ධයක් තන්තනියෙන් අරගෙන සැලකීමක් නෙමෙයි. ස්කන්ධ කීපයක් හෝ ස්කන්ධ පහම හෝ එක්ුණහම සත්වයක් වශයෙන් සැලකනවද? ඒ ගොඩම සත්වයක් වශයෙන් සැලකනවද? කියන්නේ ඉන්නා සත්වයක්. අපිට ඒක නමක් දෙන්න පුළුවන්. මේ ඇවිල්ලා ස්ත්‍රියක්, මේ ඇවිල්ලා පුරුෂයෙක්, මේ ඇවිල්ලා ගාමිණී, මේ ඇවිල්ලා චිත්‍රා කියලා මාකටින් නම් ටිකක් දෙන්න පුළුවන්. දැන් ඒක නෙමෙයි මේ අනේ. ඇත්ත වශයෙන්ම මේ පහ එකතු වුණාම දැන් ඔන්න සත්වයා හැදුනද? එතන දැන් පුජ්‍යලයා ඉන්නවද? ඒකද මේ ඔබ සත්වයා කියලා සලකන්නේ? දැන් මේ සියල්ලේ එකතුව, අත කීපයක එකතුව සත්‍යය කියලා සලකනවා. ඒකටත් යමක ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, මේ එහෙම නෙමෙයි කියලා. එත්තචතේ ආවසෝ යමක දික්ඨේව ධම්මේ සච්චතෝ තේතතෝ තථාගතෝ අනුපලබ්භිය මානේ කල්ලන්නූතං කල්ලන්නූතේතං වෙය්‍යා කරමු තථාහං භගවතා ධම්මං දේශතං අජානාමි යතා කීනාසෝ බික්ඛු කායස බේදා උච්චිච්ඡති විනස්සතේ න හෝති පරාමරණාති. එතකොට මේ විදිහට හොඳට ඒත්තු ගන්නලා හොඳට කරුණු කාරණා වටහලා දීලා දැන් සාරිපුත් සාමින වහන්සේ ප්‍රශ්නයක් අහනවා. යමක මේ වර්තමාන වශයෙන්ම දිත්තේව ධම්මේ සත්‍ය වශයෙන්ම යථාර්ථයක් වශයෙන්ම මෙන්න මේ තථාගතයන් වහන්සේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් නොලැබෙන කල්හි එහෙනම් ඔබට සුදුසුද කියන්න මේ මරණින් මත්තේ ඒ හිතපු තථාගතයන් වහන්සේ නැති වුණාය, විනාශ වුණාය, උච්ඡේදයට ලක් වුණාය කියලා කියන්න සුදුසුද? එතකොට දැන් ඔන්න කොට වැරදුනා කියලා යමක සාහනසට තේරිලා. මේ වර්තමාන වශයෙන්ම එහෙනම් කෙනෙක් ඉඳලා නැහැ, කුජලයක ඉඳලා නැහැ, සත්වයක ඉඳලා නැහැ. ඇයි හිතපු නැති සත්වයක කොහොමද මැරෙන්නේ? හිතපු නැති සත්වයක කොහොමද උච්ඡේදයට ලක් වෙන්නේ? හිතපු නැති රහතන් වහන්සේ කෙනෙක් කොහොමද උච්ඡේදයට ලක් වෙන්නේ කියලා දැන් එහෙනම් දැන් එයාට තේරෙන්න ගන්න. එහෙම තේරුණාට පස්සේ ඇත්තටම මේ අවබෝධය ලැබීමත් එක්ක යමක ස්වාමීන් වහන්සේ සෝතාපන්න මට්ටමකටපත් වෙනවා. අහුකෝ මේතං ආවුසෝ සාරිපුත්ත පුබ්බේ අවිද්දස්සුනෝ පාපකං දික්ඨිගතං ඉදංච පනමේ ආයස්මතෝ සාරිපුත්තස්ස ධම්මදේශනං සුත්වා තංචේව පාපකං දික්ඨිගතං පහීන ධම්මෝචමේ අபிසමේතෝති කියලා මේ යමක ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ඇවැත්නි, ඔබ වහන්සේගේ මේ ප්‍රශ්න කිරීම නිසා කලින් තිබිච්ච ඒ පාපක දෘෂ්ටියෙන් මම ඉවත් වුණා. ඒක ප්‍රහාණය වෙලා ගියා. ඊටත් අමතරව මම ධර්මයේ තුල හොඳට තහවුරු වුණා. ඒ කියන්නේ දැන් යමක ස්වාමීන් වහන්සේ සෝතාපන්න මට්ටමකටපත් වුණා කියලා දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේට එක්තරා අන්දමකින් ස්තුතිපූර්වකව ප්‍රකාශ කරනවා. ප්‍රශංසාවකුත් කරනවා මේ ප්‍රශ්න කිරීම හරහා තමන්ගේ දෘෂ්ටියත් ඉවත් වුණා. ඊට අමතරව නිවැරදි ධර්ම තුල තමන්ගේ හිත දැන් ඔන්න සත්‍ය වෙතට පැමිණියා. ප්‍රත්‍යක්ෂ වුණා කියලා තේරුම් ගන්නවා. දැන් ඉතින් හෙල්ලෙන්නේ නැහැ. දැන් ඔන්න ප්‍රත්‍යක්ෂ වීමක් සිද්ධ වුණා. සත්‍යය සත්‍යානුබෝධ தත්වයකටපත් වුණා. මෙතෙක් හිතේ සත්‍යානුරක්ෂණ මට්ටමක හැබැයි ඔන්න දැන් තමයි සත්‍යානුබෝධ මට්ටමට යමක ස්වාමීන් වහන්සේගේ හිතපත් උනේ. දැන් ඉතින් වෙන වෙන දේවල් හොය හොය යන්න වැරදි දෘෂ්ටි වල පැටලෙන්න විදිහක් නැහැ. දැන් ඔන්න වතුර දැක්කා. අපි හිතමු කාන්තාරයක අතරමං වෙලා හිටියා. යන එන මන් නැතිලා හිටියේ පාර පෙනුන් නැහැ. ඉතින් මේ පැත්තේ ගියා මේ පැත්තේ ගියා. ඉතින් මේ සමහරලාට වැරදි ආකල්ප වලට එල්බගත්තා. මිනිගුවත් දැකලා ආ මේ පැත්තේ වතුර තියෙනවා කියලා හිතාගත්තා. හැබැයි ඉතින් මේ පැත්තට ගිහිල්ලා බලුවම වතුර නැහැ. හැබැයි ඔහම හොයාගෙන යනකොට ඔන්න එක තැනක විඳක් තියෙනවා දැක්කා. ඊපස් විඳ ගාවට ගියා. විඳ ගාවට ගියාට පස්සේ දැන් දැක්කා නිදේ තියෙන වතුර. දැන් ඉතින් ආයි වටේ දුවන් අවස්ථාවක් නැහැ. දැන් එහෙම එහෙ යන්න දෙයක් නැහැ. අනිත්‍යයෙන් අහන්න දෙයක් නැහැ. තමන් දකිනවා වතුර තියෙනවා. නිදේ වතුර තියෙන ලිඳක් දැන් හම්බෙලා තියෙනවා. වතුර දැන් ලැබිලා තියෙනවා. හැබැයි තාම බීලා නැහැ. හැබැයි වතුර තියෙන බව ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ඔන්නේ වගේ තත්ත්වයක් තමයි දැන් මේ සත්‍යයට එළඹීම. සත්‍යානුබෝධ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් ඔය කොසම්බි සූත්‍රයේදී එහෙම ඒ සාකච්ඡාවකදී විචුන් වහන්සේලා පෙන්ලා දෙන්නේ කොහොමද මේ කෙනෙක් සත්‍ය අර වටේ ගිහිල්ලා අන්තිමට එක තැනකදී මෙන්න මේ සත්‍ය අවබෝධ කරගන්නවා. තාම මේ පරිපූර්ණත්වයට පත් වෙලා නෙමෙයි, රහත් වෙලා නෙමෙයි. ඒ එක මෙන්න මෙතනයි පාර තියෙන්නේ, මෙන්න මේකයි නිවැරදි මාර්ගය කියලා එක්තරා අන්දමක ඒකායන මාර්ගයකට අවතීර්ණ වීමක් තමයි පේන්නේ කියන්නේ. හොඳයි පින්වත්නි, ඔන්න ඒ වගේ තත්වයකින් අද අපි උත්සාහන්ත වෙමු. අපේ සාකච්ඡාව නැත්නම් දේශනාව අවසන් කරන්න මම තව ටිකක් එහාට අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් අද දවසේ අපි මේ යමක සූත්‍රයම කරගෙන පවත්වපු ධර්ම දේශනාව අප සියලු දෙනාගේම පිටකල තියෙන යම් යම් දෘෂ්ටි ඉවත් වීම පිණිස, ඒ වගේම මේ ධහම තුළ හොඳට අපේ අවබෝධය තහවුරු වීම පිණිස හේතු වේවා, ඒ තුළ ඒ සඳහා මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, මේ පිළිබඳව අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ එහෙම නැත්නම් තමන්ගේ කමඨහන් මුල් කරගෙන යම්සි ප්‍රශ්නයක් අහගන්න තියෙනවා නම් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
බද්ධචි මහතාගේ තැනේ ඉදිරිපත් කරනවාද?
තෙරුවන් සරණයි බන්දුජී මහත්තයා, අපිට මේ පැත්තේ හොඳටම වහිනවා. මේ එහෙනම් පොඩ්ඩක් හයි.
ඔයක තමයි අද ටිකක් සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා.
ඒක තමයි. ඒක තමයි. හොඳටම වහිනවා අනිත් එක. ඔව් කියන්න මේ බන්දුජී මහත්තයා. ඇහෙනවද?
ඇහෙනවද ස්වාමීන් වහන්සේ?
ඔව් දැන් මට ඇහෙනවා. මේ මාව ඩිස්කනෙක්ට් වුණා ඉස්සෙල්ලා.
ඔව් ස්වාමීන් වහන්සේ, දැන් මේ මගේ කරගෙන යන මේ ප්‍රායෝගික පුහුණුව පිළිබඳව තමයි මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.
ඔව්
මම සාමාන්‍යයෙන් පරියන්කයක ඉන්නකොට පරියන්කය කරන්නේ ඇස් දෙක අරගෙන. ඒක තමයි දැන් සාමාන්‍ය මම පොදු වෙලා තියෙන ක්‍රමය.
හරි.
එතකොට එහෙම ඉන්නකොට සිතේ නිදහස් ස්වභාවය එහෙමම රැකෙනවා. පේන දේවල් ඔස්සේ හෝ එහෙම දේවල් ඔස්සේ මොකක් ගන්න ගත්තා සිත නිදහසේ ඉන්නවා.
හරි.
නමුත් මේ වෙසක් පොහොය දිනේදී මම ඇස් දෙක පියාගෙන පරියන්කේ හිටියා. මොකද ස්වාමීන් වහන්සේ ආරම්භයේදී ඇස් දෙක පියාගන්න කියලා කියනකොට මටත් ඒ වගේම වුණා. මොකද ඉන්නකොට කළා. එතකොට ඒ කරයින් පස්සේ එතකොට සිත අර ස්වාභාවික නිදහසේ ශබ්දත් එක්ක හිටියට සිත තුළින් සමහරක් වෙලාවට එක එක ඒක ඉස්සර දැන් භාවනා කරනකොට පිළිච්ච ආලෝක පේන. එතකොට හිටපු ගමන් එක එක රූප වේවෙනවා. එතකොට ඒවත් දිහා එතකොට ඒවයි වෙනස් වෙන ස්වභාවය ඒක ඇත්ත නෙමෙයි කියන එක දන්න නිසා ඒවට තැනක් දෙන්නේ නැතුව ඒක විමසිලිමත් වෙන්නේ නැතුව එහෙම ඉන්නකොට ඉතින් ඒවා එක 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 මතුවෙවි මතුවෙවි යනවා. එතකොට මොනවා හරි රූපයක් ලෙස බැලුවොත් එතකොට ඒක සවලෙම නැති වෙලක් යනවා. ඒ වගේම සමහරක් වෙලාවට ඒ ආකාරයට ඉන්නකොට හොඳට අපිට සිත නිදහසේ පිටියට අපිට නිින්ද යන්න එනකොට එන ආකාරයට තීන මිත්‍යයට අහු වෙනවා කියන එකත් හොඳට තේරෙනවා. ටික 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 බර වෙලා ඇවිල්ලා ගෙනා සුළු වෙලාවකට හෝ සීහිය දෙත්තුව ගිහිල්ලා ඒ දරුම දෙත්තුව ගිහිල්ලා ආපහු ඒ තත්ත්වෙ ආදි වෙලා එනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ අපි කුමක් කළ යුතුයිද කියන එක තමයි පැහැදිලි කරන්නේ. අනිශ්චිත ස්වභාවයේ ඒ වගේ වඩාද පවත් ඉතින් ඔස්සේ එන රූප ඔස්සේ ටිකක් පවත්න්නේ නැහැ වගේ දැනෙනවා.
ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මොකක් වෙලාවට අපේ හිත සමාධිමත් වෙද්දී සමාධියකට බැහැගනින්දී අර සමබරතාවයේ ගිලිහෙන්න පුළුවන්. දැන් එක අතකින් S2 අරගෙන අපි ඉඳීම තුළ බලාපොරොත්තු වෙන්නෙත් ඒ සමාධි වීමක් ගැඹුරෙන් බැහැගැනීමක් සිද්ධ නොවි බොහොම සැහැල්ලු ඉරියව්වක් කිසිම કૃතිම දෙයක් දැන් නැහැ. පුළුවන් තරම් કૃතිම ආරෝපණ සියල්ල වළක්වාලමින් සහල්ුවෙම හිත පැවැත්වීමක් මතු පිටම හිත පැවැත්වීමක් නොගැඹුරේම හිත පැවැත්වීමක් හැබැයි උපාදාන නොකර සිටීමක්. දැන් මේ නොගැඹුරේ හිත පවත්වනවා කියවහම සමාධියකින් තොරව හිත පවත්වනවා කියවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හිත දැන් දුවනවා, ඒ පයින්නවා, මේ පයින්නවා, අරාවන මොනට යනවා, මේ අරමුණට යනවා කියලා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. S2ක් අරගෙන හරි සහල්ුවෙන් ඉන්නවා හැබැයි හිත කිසිම දෙයක බැහැගෙන නැහැ. කිසිම අරමුණක් හිතේ නැහැ. කිසිම දෙයක් උපාදාන වෙලා නැහැ. හිතේ කිසිම සංඥාවක් නැහැ. ඒක හොඳ නිදහස් භාවයක් භුක්ති විඳිනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ එන්න එන්න අර අනායාස තත්ත්වයක් තමයි හිත තුළ පුරුදු කරන්නේ. අනායාස මට්ටම. වීරයවන්ත නැතත් අපි තමු වීරය සහිතව දඬුවඬුවේ තියාගෙන අල්ලගෙන ඉන්න එකක් නෙමෙයි දැන් මේ පුරුදු කරන්නේ. පුළුවන් ද මේ නිදන් නිකන් තියද්දි නිදහසේ ඉඳද්දි සැහැල්ලුවෙන් ඉඳද්දි මුකුත් නොකර ඉඳද්දි කෙලසුන්ගෙන් තොරව හිත පවත්වා උපාදාන වලින් තොරව හිත පවත්වා. නමුත් අර S2 පියාගත්තට පස්සේ හැබැයි අපි එනවනේ නිකන් අර ප්‍රයිවට් ස්පේස් එකකට. අපේ තනිකර නිකන් අපි කියමු අපි වෙතට එමක් වෙනවා. ඒක අත්‍යවම මුල් කාර්යය අත්‍යවශ්‍යයි. හැබැයි දැන් හිතේ නිදහසක් වර්ධනය කරන මට්ටමේදී S2 පියාගත්තාම මොකද්ද දැන් හිතට වෙන්නේ කියන එක ගැන අපි අවධානයෙන් ඉන්නවා. මොකද ඒ අවධානය ගිලිහෙනවාම නැත්තම් සතිය දුර්වල වුණාම සමහරවිට නොදැනුවත්වම ගිහිල්ලා එයා යම් කිසි සැප වේදනාවකට හේතු වෙන්න පුළුවන්. කායික සුවයකට හේතු වෙන්න පුළුවන්. හිතේ එන සංඥාවකට හේතු වෙන්න පුළුවන්. මොකද හිත ඉඳන් නිකන් ඔය පාළුවෙන් ඉන්නේ. යාඥා යාළුවෙක් හම්බ වෙලා කරදර දා ගන්නවා වගේ දේවල් තමයි වෙන්නේ එතකොට. එයාත් ඉතින් ඔය හුදකලාවේ හිටියා. කාලයකට පස්සේ ඔන්න යාළුවෙක් හම්බුණා. ඉතින් ඒ යාළුවත් එක්ක පොඩි ඇයි හොඳයි යක් පවත් ගන්න යනවා. ඉතින් මේ වගේ දෙයක් අපේ හිත ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට යෝගාවචරය S2 පියාගෙන ඉන්න මට්ටමේදී සෑහෙන්න සැහැල්ලුවෙන් පරිස්සමෙන් තීක්ෂණව මේ හිතට වෙන්නේ මොකද්ද කියලා අවදීන් බලා සිටිය යුතුයි. එහෙම නැත්නම් අර උපාදාන වීමේ යම්කිසි ඡායාවන් ඒකට ආසන්නෙට යෑම සිද්ධ වෙන්න පුළුවන්.
එතකොට ස්වාමීන් වහන්සේ අපි එතනදී ආපහු මේ ඊර්ය කරලා ඉවර වෙලා අපි ඇත්තටම මේ උපාදාන නොකර නිදහස් හිතක් මේ දැන් සාමාන්‍ය සැරගෙනත් පුරුදු කරේ.
හරි.
දැන් මෙතනදී මේ විදිහටම තමයි බැල්ුවේ. මොකද එහෙම ඉන්න පුළුවන් නම් දැන් ඇයි මෙහෙම බැරි කියන එක S2 වහගත්තාම තමයි. මොකද ඔය වගේ බාධා ටික වෙනකොටදී මේ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. මේ මම බැල්ුවේ එතනදී ආපහු අර මුලක් කාලෙදි කරලා වගේ එතකොට සිතට අරමුණ ලබා දීලා එතනින් ගැලවීමක් පුරුදු කරන්න ඕනද නැත්නම් ඔය විදිහටම අපිට
නෑ නෑ අරමුණක් උමනාවෙන් ලබා දීලා පුරුදු කිරීමක් නම් අවශ්‍ය නැහැ. එයා විසින් එයා තුල පැන නැගිච්ච අනුසය ධර්මයන් නිසා ආශ්‍රව ධර්මයන් නිසා එයා 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 නිසා මේ ඒවා නිසා මෙයා ගිහිලා පටලව ගත්තොත් ඒවන් නිදහස් කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ.
එතකොට සමහරවිට ඒ ආකාරයට දැන් චිත්ත රූප මැවෙන්නේ ඒව අනුසය නිසාමද නැත්නම් මොකද කිසිම අවස්ථා සම්බන්ධයක් හොයන්න නම් බෑ.
හරි.
ඒක සිලිමත් බැලුවොත්
වෙන්න පුළුවන්. ඒ කියන්නේ හුඟක් වෙලාවට දැන් අර නිකන් පාළු පරිසරයක ඒ පුංචි දේ පවා අපිට බරපතල ඉදිරිය දැනෙනවා. හිත තිබුණේ ඊටාම පිරිසුදු මේ වටපිටාවක තේ බඳු පිරිසුදු වටපිටාවක තිමිච්ච හිතට පුංචි සංඥාවක් ආවත් ඒක හොඳට උද්දීපනය වෙලා පේනවා. ඒක හොඳට කැපිලා පේනවා. ඒක වැරද්දක් නෑ. ඒක හඳුනා ගැනීම වැදගත්. ඒ හඳුනා ගැනීම සඳහා හිතේ පවතින ඒ පවිත්‍රතාවයත් වැදගත්. පිරිසුදු පසුබිමත් වැදගත්. හැබැයි තේ එන සංඥාව හඳුනා ගැනීම නිසා ඒකට අපි ලක් නොමි ඒකට මුලා නොමි ඒකෙන් කෙලස් ගැට ගහ ගන්න නැතුව ඒක තින් ඔහෙම නිකන් විරාගීව අපි යන්න ඇරලක් තියෙනවා. එහෙම නම් ඉතින් මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට අපි සත්ව සම්පූර්ණ වශයෙන් කිසිම සංඥාවක්වත් විතර නැවෙත් එහෙමම වළක්වා ගැනීමක් කිව්වොත් ටිකක් ඒක නිකන් අන්තගාමී ගතියක් හැංගෙනවා. මුද බුදයානාසික හිතට පවා විතර්ක පහළ වෙලා තියෙනවා. නමුත් මේ බුධාඳුරෝ ඒක අල්ලගෙන කල්පනා කරන්න ගිහිල්ලා ප්‍රපංච කරන්න ගිහිල්ලා මඤ්ඤණා කරන්න ගිහිල්ලා නැහැ. ආපු අරමුණ ඉතින් යාන්ත ආවිනික ලක්ෂණයක් වශයෙන් නැතිලා ගිහින් තියෙනවා. ඒකයි ඔය ඇතම් සූත්‍ර දේශනාවලදී කතා කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් සෝන සූත්‍රයේදී එහෙම සෝන මහරහතන් වහන්සේ කියන්නේ සේලෝ යථා ඒක ගනුව වාතේන න සමීරති. ඒවං රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා. ඉත්තා ධම්මා අනිත්තාච නප්ප වේදින්ති තාදී. හිතං චිත්තං විපමුත්තං වයං චස්සානු පස්සති. උතර උන්වහන්සේ කියනවා හරියට නිකන් මේ කිසිම ඡන්ද මාරුතයකට නොසැලෙන ඝන ගල් පර්වතයක් වගේ ඒ රහතන් වහන්සේගේ හිත රූප සද්ද ගන්ධ රස ස්පර්ශ මේවා ඉට්ට වෙන්න පුළුවන් අනිට්ට වෙන්න පුළුවන් මේවා ඒ කියන්නේ හොඳට ප්‍රියමනාප හිත අබිරමණය කරන්න පුළුවන් සතුටු කරන්න පුළුවන් බැහැ ගන්න පුළුවන් උපාදාන කරන්න පුළුවන් ඊටාම රමණීය අරමුණු වෙන්නත් පුළුවන් නැත්නම් ඊටාම කටුක කටෝර දුකටපත් කරන අරමුණු වෙන්නත් පුළුවන් ඉට්ටා ධම්මා අනිට්ඨාච නප්ප වේදින්නි තාදීන මේ එකකින්වත් හැබැයි මේ තාදී රහතන් වහන්සේගේ හිත සැලෙන්නේ නැහැ කියලා කියනවා තිතං චිත්තං හිත තියෙන නතර වෙලා විප්පමුත්තං නිදහස් වෙලා වයං චස්සානු පසති ඒ පැමිණි අරමුණු වල ෂේවියාම දකින්න මොද ඒ හැම එකක්ම ආවනම් ඉතින් නැතිලා යන්න ඕනේ නේ ඒකයිලා අපි කරන නැති කිරීමක් නෙමෙයි ඒ වෙවිලා සියලු හේතු ප්‍රත්‍යයන්ෙන් හටගත් යමක් තියනවාද ඒක නැති වෙනවා හටගත්තරා ඉතින් නැති වෙනවා දුක්මයි හටගන්නේ දුක්මයි නිරුද්ධ වෙන්නේ කියලා ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මහතන් වහන්සේ දේශනා කරනවා දැන් අද අපි මතක් කරගත්තේ වජිරා රහත් පෙරණියත් දේශනා කරනවා කියන්නේ මේ වෙවිලා මේ දුකක් හට අරගෙන නිරුද්ධලා යන්නේ මේ නිරුද්ධ වියාවත් ඉතින් එයා උන්වහන්සේ දකිනවා ඉතින් එතකොට මේවා පහළ වීම වාක්‍යයක් අපිට කරන්න බැරි වෙයි පහළ වුණොත් ඉතින් ඒවා යන හැටි බලන් ඉන්නවා අපි ඒවට එක පටලෝ ගන්න යන්නේ අපි ඒවට සංස්කරණ කරන්න යන්නේ හරි අසුද්ධ සංස්කාර බවට පත් වෙලා අපි සංස්කරණ නොකර වාසය කරන්න උත්සාහන්ත වෙනවා
ප්‍රධාන ඉන්ද්‍රියන් හරහා එන ඒවත් එක්ක ඔය ස්වභාවය පවතිනවා නිරායාසයෙන්ම දැන් මේ මනෝ ඉන්ද්‍රියන් එන ඒවා ටික තමයි ඔය
පැටලෙන්නේ තමයි
පැටලෙන්නේ තියෙනවා
පුළුවන් පුළුවන් මොකද ඒක නිකන් අර සමීපයි වගේ නිකන් මා ගාවම තියෙනවා වගේ හිතට ලං වෙලා පේනවා ඒක සතුටකුත් දැනෙන්න පුළුවන් සූක්ෂමයි ඒ නිසා පැටලෙන්න තියෙන අවකාශය වැඩි ඒකෙදිත් අපි පටලව ගන්න ඉන්න පටලව ගන්න නැතුව ඉන්නවනම් හොඳයි. දැන් ඒක තමයි දැන් බුධාඳුරුවත් පෙන්වන්නේ අතන සාරිපුත්ත මහත්තයා නැස පෙන්වන්නේ මේ මහා වේදල්ල සූත්‍රයේ එහෙම සංඥා විරත්තස්සන santi gantha. මේ සංඥාවන්ගෙන් නෑ මහා වේදල්ල සූත්‍රය නෙමෙයි වෙනත් සූත්‍රයකදී මේ සංඥාවන් කෙරෙහි විරක්ත භාවයක් හිතේ පවත්වනවා. ඒ කියන්නේ ඒවට ඇඟැලුම් පං කම්පාන්න යන්නේ නැහැ, ඇලුම් කරන්න යන්නේ නැහැ, පැටලෙන්න යන්නේ නැහැ, ඒකට වගයක් වඩනාකමක් දෙන්න යන්නේ නැහැ. ඒවා කෙරේ විරාගී බවක් තමයි එයා හිතේ පවත්වන්නේ. ඒවෙන් හිත තෙත් කරගන්න යන්නේ නැතුව නම් ඉන්නේ. එහෙනම් කෙලස් ගැට ගැහෙන්නේ නැහැ කියලා කියනවා. සංඥා විරත්තස්ස න සම්ති ගන්ථා. ගන්ථ කියලා කියන්නේ කෙලස් ගැට. කෙලස් ගැට ගැසීම, කල්පනා කිරීම, ප්‍රපංච කිරීම. මේ මොකක්වත් වෙන්නේ නැහැ. මොකද ආපු සංඥාව මට වැඩක් නැහැ. ආපු සංඥාව ආවා. ඉතින් එයා ගියදෙන් යන හැටි මම බලන් ඉන්නවා. මම මොකක්වත් එයත් එකයි හොඳයි යා පවත්වන්න ගියේ නැහැ.
ඒ වයිසෝන්ස් පැහැදිලි උපවාසයට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා සංඝස දෙවියන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව කෙෂාන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
දෙවියන් සරණයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මම කියන දේවල් ඇහෙනවා ඇති කියලා.
ඔව් ඇහෙනවා.
අද සාකච්ඡාවේදී දේශනාවේදී ස්වාමීන් වහන්සේ මෙහෙම විස්තරයක් කියුණා. සාමාන්‍යයෙන් මම හිතන්නේ ඒක ප්‍රපංච වෙන වෙලාවකදී තමාටම කියා ගන්නවායි කියන එක මේ මම ඉන්න ප්‍රපංචයක මේක මට වටින්නේ නැහැයි කියන එක ඒ වැනි ස්වභාවයන් සාමාන්‍යයෙන් මට නිතර අත්දකින්නවා. මම ප්‍රපංචයක නම් ඉන්නේ. හොඳ උදාහරණයක් නිකන් මට දෙන්න පුළුවන්. නිකන් වත්තක වත්තේ වැඩ කර කර ඉන්න වෙලාවේ මම දන්නවා මේ කනකොල කපනවා එහෙම එකක්. ඒ වෙලාවකට නිකන් වැඩක් නැති කාරණා ටිකක් සම්බන්ධ වෙලා ඒකත් එක්ක හිතේ දිගින් දිගට යනකොට සාමාන්‍යයෙන් මට සිතන විදියක් මේ මම ඉන්නේ දැන් මේ මොහොතේ ප්‍රපංචයක නේද කියන එක. එවැනි අවස්ථාවල් බොහොමයක් මං එක්ස්පීරියන්ස් කරනවා. එහෙම එක්ස්පීරියන්ස් කරන එක වගේ දෙයක් ස්වාමීන් වහන්සේ නිකන් මං හිතන්නේ අද කියවුණා. ඒක ගැන තව පොඩ්ඩක් විස්තර දැනගන්න මට පුළුවන්කමක් තියනවද කියන එක තමයි මේකින් අහන්න ගොමනාව තියෙන්නේ. තුන සරණයි.
හොඳයි. දැන් අතන ඒක තමයි. ඒ කියන්නේ දැන් අපි දැන් උදාහරණ දැන් මේ සූත්‍රයම මට පෙන්වන්න පුළුවන් මූලපරියාය සූත්‍රය. මේ මූලපරියාය සූත්‍රයේදී ওই කාරණාව බුදුරජාන් වහන්සේ මතු කරනවා. මේ කොහොමද සේක පුජ්‍යලේක ක්‍රියාත්මක වෙන්නේ? එයාගේ හිතෙත් මේ ඉතින් ඒ වගේ දේවල් පහළ වෙනවා. දැන් ප්‍රපංච වලට යන්න තාම ඉඩ තියෙනවා. මොකද තාම පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙලා නැහැ. ඉන්න මම එකක් චුට්ටක් පෙන්වන්නම්. එතකොට තවත් පැහැදිලි වෙනවා. මේ මම පෙන්වන්නේ මූලපරියාය සූත්‍රය. මේ මූලපරියාය සූත්‍රයේදී මුලදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කියලා දෙන්නේ අපිට ඒ අසුතවා පුදුජනෝ කියන එක. අසුතවා පුදුජනෝ අරියාණං අදස්සාවි ඒ විදිහට විස්තර කළා. පටවින් පටවිතෝ සංජානාති. පටවින් පටවිතෝ සංඤත්තා පටමින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති පටවින් අබිනන්දති. තං කිස්ස හේතු අපරිඤ්ඤාතං දස්සාති වදාමි. එතකොට මේ සාමාන්‍ය භාවනාවක් නොවැඩු කිසිම සත්පුරුෂයසුරක්, කල්යාණ මිත්‍රයසුරක් මේ නොලැබපු ඒ දහමක් අහපු නැති ඒ තැනැත්තා මේ දේවල් දැකලා සාමාන්‍ය විදිහට සංඥා පරිහරණය කරනවා. එයා සංඥා වලින් හඳුන ගන්නවා, ඒ ගැන කල්පනා කරනවා. ඉතින් ඒ විදිහට තමයි එයා කටයුතු කරන්නේ. හැබැයි දැන් ඊට පස්සේ මේ විස්තර ටික කියලා මම මෙතන ඇත්තම උදාහරණ වශයෙන් 24ක් පෙන්නනවා. ඒ 24ෙටම ඕක පොදුයි. ওই විදිහට එයා කටයුතු කරන්නේ. හැබැයි ඊට පස්සේ කියනවා යෝපිසෝ භික්ඛවේ භික්ඛු සේකෝ අපත්ත මානසෝ අනුත්තරං යෝගක්ඛේම පත්තේ මානෝ විහෙරති. එතකොට මේ සේක පුජ්‍යලයා එයා අපපත්ත මානසෝ අනුත්තරං යෝගක්ඛේම පත්තේ මානෝසෝ පත්තේ මානෝ විහෙරති. එයා මේ අප්‍රමාදීව අනුත්තර වූ යෝගක්ෂේම වූ, ඒ කියන්නේ නිවන ප්‍රාර්ථනා කරමින් එයා වාසය කරනවා. එයා තාම මේ සම්පූර්ණයෙන්ම අරහත්ත්වයට පත් වෙලා නැහැ. එයා මොකද කරන්නේ? පටවින් පටවිතෝ අභිඤ්ඤාය පටවින් මාමඤ්ඤි. දැන් යත් හැබැයි මේ පටවින් පටවිතෝ අභිජානාති කියන එක වචන තමයි යාට පාවිච්චි කරලා තියෙන්නේ. නිකන් අර සංජානාති නෙමෙයි ආ අභිජානාති. එයා තුල යම්සි ගැඹුරු දැක්මක් තියෙනවා මේ සම්බන්ධයෙන්. මේකයිලා සම්මුතියක් වශයෙන් නම් මේක ගේ තමයි. ඒත් ඇත්ත වශයෙන් නම් මෙතන තියෙන්නේ මේ ධාතුන්ගේ ඒක රාශී වීමක්. ධාතුන් ටික එක් රාශ වෙලා මෙතන ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. හැබැයි ඒකට නමක් දීලා තිනවා ගයක් කියලා. ඒක නමක් දීලා තිනවා මේ පුඤ්ඤලේ ව්‍යාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියලා. ඒ කියන්නේ නමක් සම්මුතියක්. තමාටේ දෙපාර්තමේන්තුව ඉස්සර කාලේ තිබුණේ වෙන තැනක. දැන් ඔන්න මේ දැන් කාලේ ඔන්න මෙතෙන්ට ගෙනා. මේ ආණ්ඩුවේ ඔන්න අපි තුන් මෙන්න මේ බිල්ඩින් එකට ගෙනාවා. දැන් ඉතින් එතෙන්ට තමයි මිනිස්සු එන්නේ අයිඩෙන්ටි කાર્ඩ් එක හදාගන්න. ඉතින් ඔය අපි මේ සම්මුතිය තේරුම් ගන්නවා. මේක මේ తాවකාලිකව දාගත්ත නමක් කියලා ඒක තේරුම් ගත්තා. ඒක මුලින් දැකලත් තියෙනවා මෙතන මේ ගැඹුරකින් මේ කොයි භෞතික දේ තුලත් ඒකයි අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්දා හීන ප්‍රනීත ඕලාරික සුකුම දූර සම්තික මේ 11 ආකාරකින් විස්තර කළාම මේ සාරිපුත් මහ රහතන් වහන්සේ පෙන්වන්නේ ඒකයි අර ලැබපු අවබෝධය නිකන් අර පුළුල් කිරීමක් විස්තර කිරීමක් තව තව හිතේ ධාරණය කිරීමක් තහවුරු කිරීමක් කරාම අන්නයාට දැන් අර අවබෝධය එතනට යොදන්න පුළුවන්. දැන් එහෙම අවබෝධය තියෙන පසුබිමේ දැන් ඔන්න බුදුහාඳුරු කියනවා පටවින් පටවිතෝ අභිඥාන් අභිඥාය පටවින් මාමඤ්ඤි. මෙන්න මේ ඒක ඒ අවබෝධය තේන නිසා හිත ඇතුලේ මඤ්ඤණා නොකිරීමට යා වග බලා ගන්න. ඒ වග බලා ගන්න වීරයක් පාවිච්චි කරන. යා අවධානෙන් ඉන්නේ හිතගෙන අවධානෙන් ඉන්නේ බැරි වෙලාවත් මඤ්ඤණාවකට පෙළඹුණොත් හිත වලක්ව ගන්න. මොකද තාම ඉතින් මඤ්ඤණා වෙන්න පුළුවන්. මොකද මේ රහත් වෙලා නැහනේ. තේන්සා වෙන්න පුළුවන්. මේ පුළුවන් තරම් වලක්ව ගන්න. කරන්න එපා ඒ වැඩේ. ඔබ දැන් දැක්කනේ. ඔබ කරන්න එපා දැන් කියලා ඉතින් තමන්වම හදා ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එහෙම කවදා හෝ තමන්ව හැදුනට පස්සේ අපි දුන්නේ යම්ස කෙනෙක් වුණා රහත් වෙටපත් වුණාට පස්සේ එන ඒ මට්ටම බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. කීනාසවෝ උසිතවෝ උසිතවා කත කරණීයෝ ඕහිත බහාරෝ අනුපත්ත සදත්තු පරික්ඛීන බව සංයෝජනෝ සම්මජඤ්ඤා විමුක්තු. දැන් මේ වචන ටික ඉන්නේ රහතන් වහන්සේ සම්බන්ධයෙන්. ආශ්‍රමයන් සම්පූර්ණයෙන්ම ෂේ කළා හැරලා තිනවා. මේ Brahmacharya වාසයේ නිම කළා තිනවා. කළ යුතු දේ කරලා තිනවා. කෙලෙස් බර නැත්තම් ස්කන්ධ බර පැත්තකින් තියලා තිනවා. අනුක්‍රමයෙන් තමන්ගේ අර්ථේ මුදුන්පත් කරගෙන තිනවා. මේ හාත්පසින් තිබිච්ච සියලු සංයෝජනයන් ෂේ කළා හැරලා තිනවා. ඒ මනවින් සියල්ල දැනගෙන හිත නිදහස් කරගෙන තියෙනවා. යෝපි සෝපි පටවින් පටවිතෝ අභිජානාති. උන්වහන්සේත් මේ පටවිය පටවි වශයෙන් දන්නවා. දැන් දන්නවා. පටවින් පටවිතෝ අභිඥාය පටවින් න මඤ්ඤති. දැන් උන්වහන්සේට කෙලින්ම තියෙනවා න මඤ්ඤති. කිසිසේත්ම ඒ දහින දේ අල්ලගෙන ප්‍රපංච කිරීමක් මඤ්ඤනා කිරීමක් මම ඈඳගෙන හිතා ගැනීමක් පුජ්ජලේ ඈඳගෙන හිතා ගැනීමක් දෙයක් ඈඳගෙන හිතා ගැනීමක් දිගින් දිගට කල්පනා කිරීම ප්‍රපංච කිරීමක් උන්වහන්සේගේ මනසේ සිදු නොවන බව මෙතනින් දේශනා වෙනවා.
අදයි ස්වාමීන් වහන්සේ මෙවැනි අවස්ථාවල් ඉන්නේ සාමාන්‍යයෙන් මට තේරිලා තියෙනවා එකපාරටම තේරෙනවා සමහර වෙලාවට තේරෙනවා චුට්ටක් ප්‍රපංච වෙලා තමයි තේරෙන්නේ. මම නැත්තම් මේ මොහොත ප්‍රපංච කරන්න සංඥාවක් ඇවිල්ලා ඒ සංඥාවේ ඇදගෙන යන්නේ ප්‍රපංචයකට කියන එක නෙවෙයි. ප්‍රපංචයකට ගිහිල්ලා නිකන් ස්වල්ප වේලාවකින් වගේ කියන එක තමයි මට දැනෙලා තියෙන්නේ. එහෙම නැතුව සංඥාවකදීම සමහර වෙලාවට තේරෙනවා නම් තමයි හොඳ කියන එක තමයි මට දැන් තේරෙන්නේ.
ඒක තමයි. අපි තව තව මේ විපස්සනාව වඩන්න වඩන්න ඕකේ අර ඒ ප්‍රපංචයේ යන දුර අඩු වෙන්න ගන්නවා. ඒත් අපිට මුලදිම අහු වෙන්න ගන්නවා.
ඒ හොඳමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට මේ ධර්ම සාකච්ඡාව කරගෙන තව තව කරගෙන යෑමට අපිටත් මෙවැනි දුරස්තව සම්බන්ධ වීමටත් ලැබීමටත් ස්වාමීන් වහන්සේට නිදුක්ව නිරෝගී දීර්ඝාෂය අපි ප්‍රාර්ථනා කරනවා.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව යෝෂිත ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස අද දේශනාවේ මේ සඳහන් වුණු අර නිබ්බිදා ස්වභාවය ගැන තමයි මට ප්‍රශ්නයක් තියෙන්නේ ස්වාමීන් වහන්ස.
ඔව්.
දැන් පුද්ගලෙක් දැන් පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය බව වැටහෙනකොටනේ මේ නිබ්බිදාව ඇති වෙනවා කියලා සඳහන් වුණේ ස්වාමීන් වහන්ස. ඒ ස්වභාවයේ ස්වාමීන් වහන්ස හිතේ ස්වභාවයක්ද නැත්නම් ඒක චෛතසිකයක්ද හිතේ වැඩ කරන? මට හිතෙනවා මේ නිබ්බිදාව තියෙන වෙලාවටද අපේ හිතේ අර අනිශ්චිත ස්වභාවය රැකිලා තියෙන්නේ කියලා ස්වාමීන් වහන්ස.
අනිවාර්යයෙන්. ඔව්. ඒක ඇත්ත. ඒ කියන්නේ දැන් අපි මේ නිබ්බිදාවක් නිසා අපිට කියන්න පුළුවන් එයාට ඒ හිත දැන් අල්ලන්නේ නැහැ. අපේ හිත අල්ලන්නේ ඒක හොඳයි කියලා ගැනීම නිසා. ඒක වටිනවා කියලා ගැනීම නිසා. නමුත් දැන් ඒක අල්ලන්නේ නැහැ මොකද එයා දන්නවා මේක වැඩක් නැහැ කියලා. එයාට තේරලා තියෙනවා. දැන් ඔකට උදාහරණයක් වශයෙන් හිතන්න ඒකත් බුදුරජාන් වහන්සේ දෙන උපමාවක්. අන්ධ පුජ්‍යලයක් ඉන්නවලු. දැන් මේ අන්ධයා කොහෙට හරි ඉතින් එයා මේ මාකරේ හේතුවක් නිසා එයා අන්ධ වුණා. ඊට පස්සේ අන්ධ වුණාට පස්සේ හැබැයි එයාට යම්සේ ආරාධනාවක් ලැබ මාකරේ උත්සවයකට. ඒ උත්සවයකට ආරාධනාවක් ලැබුණාම ඉතින් එයා ගිහිල්ලා මේ කමිසයක් ගන්න. යම්සේ වස්ත්‍රයක් ගන්න ගියා. ඉතින් එයා ගිහිල්ලා ඉල්ලනවා මේ පිරිසුදු වස්ත්‍රයක් දැකුම් කළු වස්ත්‍රයක් ඉල්ලනවා. මේ උත්සවයට යන්න සුදුසු මාදිලියේ මේ වස්ත්‍රයක් ඉල්ලනවා. හැබැයි එතන ඉන්න වෙලෙන්දා බොහොම කපටියෙක් කෛරාටිකෙක් මිනිස්සයා කිසි වටිනකමක් නැති කිසිම දැකුම් කළු බවක් නැති අපවිත්‍ර වෙච්ච වස්ත්‍රයක් මේ අන්ධ තැනැත්තව රවට්ටලා එයාට දෙනවා එයාට විකුණනවා. ඊට පස්සේ ඉතින් මේ අන්ධයා ඒක තමයි ඇඳගෙන යන්නේ. ඉතින් අන්ධයා ඇඳගෙනයි දැන් ඉන්නේ. ඊට පස්සේ ඉතින් මේ එයා ඉතින් ඒක පරිහරණය කරනවා. ඒකට ලොකු ඇල්මක් තියෙනවා එයාගේ හිතේ ආසාවක් තියෙනවා. ඒක වටනවායි කියලා හිතාගෙන ඉන්නවා. ඒක ඇඳගෙන ඉතින් එයා ඉන්නවා. ඉතින් එතකොට හැබැයි එයාගේ ඉන්න මිත්‍රාදීන් ඊළඟට ඥාති මිත්‍රාදීන් එකතු වෙලා යම් තවසක මේ තැනැත්තාව මේ අන්ධ තැනැත්තාව යම් කිසි හොඳ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට එකගෙන ගිහිල්ලා එයාව පෙන්නලා ක්‍රමානුකූලව බෙහෙත් අරන් දීලා මාක් හරි ඉතින් සැත්කම්ම හරිද ඒවත් කළා. අන්තිමට සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා කියලාත් කියනවා. දැන් ඉතින් අසේ බුදුරජාණන් වහන්සේ අහනවා දැන් මේ සුවපත් වුණාට පස්සේ දැන් එයාට ඇස් පේනවා. දැන් ඊට පස්සේ ආය බලන් ඉන්නවා මොකක්ද දැන් මේ ඇඳගෙන ඉන්නේ කියලා. ඒතර දකින්නවා අර අපවිත්‍ර වෙච්ච කිසිම දැකුම් කළු බවක් නැති ඒ දුර්වර්ණ වෙච්ච වස්ත්‍රය දකින්නවා. දැන් එයාගේ හිතේ මේ වස්ත්‍රයට එපා වීමක් පහළ වෙනවා. කලකිරීමක් ඇති වෙනවා. මේක වැඩක් නැහැ කියලා එයාට තේරෙනවා. ඒක තේරුණාට පස්සේ ආයෙක ගලවලා දානවා. දැන් ගලවලා දැම්මට පස්සේ ආයි ඇඳ ගන්න නැහැ නේද ඉතින්. ඇතර මේ ගැලෙව්වේ කලකිරිලා ගැලෙව්වේ එපා වෙලා ගැලෙව්වේ අවබෝධය ඇති වෙලා ඊට පස්සේ ආයි මේක අලව ගන්න TypeError නැහැ නේ. ආයි මේක ඇඳ ගන්න උවමනාවක් නැහැ නේ. මොකද ඒ අවබෝධය තියෙනවානේ ඇස් පේනවානේ. නේද? ඒ නිසා අපේ හිත උපාදාන නොකර ඉන්නවා නම් ඒ කියන්නේ අවබෝධය හිතේ රැඳිලා තියෙනවා. අවබෝධය තියෙන නිසා තමයි උපාදාන නොවී තියෙන්නේ. හැබැයි අවබෝධයේ යම් අවස්ථාවකදී ගිලිහුණා නම් අපිත් ආයි ඇඳගත්තා නම් අපිත් ආයි මුලා වුණා නම් ඒ කියන්නේ ආයෙත් ඉතින් අර ඉවත් කරපු දුර්වර්ණ වෙච්ච වස්ත්‍රය ඉතින් ආයෙත් අපි ඇඟේ දාගන්නවා. ඉතින් අපිටත් වෙලා තියෙන ඔන්න ඔය වගේ වැඩක්. අපිට ලැබිලා තියෙන අවබෝධය තාම අර පරිණත අවබෝධයක් නෙමෙයි. අපේ හිතේ පහළලා තියෙන නිබ්බිදාව තාම පරිණත පරිපූර්ණ නිබ්බිදාවක් නෙමෙයි. ඉතින් විටින් විට ඒ නිසා අපි ඇඳගන්නවා. විටින් විට අපි ඒ නිසා මුලා වෙනවා. විටින් විට අපි ඒ නිසා නැවත නැවත උපාදාන කරනවා. හැබැයි ඉතින් මතක් කරලා දෙන්න ඕනේ අර බුදුරජාණන් වහන්සේ කියන ආකාරයට පටවියා මාමඤ්ඤි පටවිතෝ මාමඤ්ඤි පටවි මේති මාමඤ්ඤි කිය කිය ඉතින් අපිටම අපි ඩොක්ක කනගන්න ඕනේ මේක කරන්න එපා. මේක දැක්කනේ දැන් මේක තියෙන නිස්සාරත්වයේ දැක්කනේ මේක කෙනෙක් නෑ කියලා දැක්කනේ මේක මමෙක් නෑ කියලා දැක්කනේ මේක ගැළපෙන්නේ නෑ කියලා දැක්කනේ. ඉතින් අපිටම මතක් කරලා අපි දෙන්න ඕනේ. එතකොට ඔන්න තේරෙවි පොඩ්ඩ පොඩ්ඩ අර ඒ අවබෝධය තව තව වැඩේවි, මතක් වේවි, ඒක උපාදාන නොවි වැඩි වෙලාවක් පවතිවි. ඒතරේ පවතින නම් මේ නුවණින් ලැබෙන ඒ අවබෝධය, නුවණින් ලැබෙන ඒ සහයෝගය, අනුග්‍රහය අතිශය වැදගත්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව සිවන්තට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසර ස්වාමීන් වහන්සේ.
ආ ඔව්.
ස්වාමීන් වහන්සේ, මේ පෞද්ගල දවසක වුණ අත්දැකීමක් මට එක ඒ මොහොතේ හොඳයි කියලා දැනුණා. නමුත් ඒක වඩා කොහොමද කියලා දැනගන්න ඕන සංඥාස්මි. බොහෝ වෙලාවට ලෑට මේ නිින්දෙදි මට ඇහැරෙනවා. ඒ වෙලාවට ගොඩක් වෙලාවට ආසන්න රැකියා කටයුතු මේ වගේ තැන්වලදී අර ප්‍රපංච වෙච්ච ටික තොඟ ගලනවා වගේ එන ගතිය තියෙනවා. සමහරක් වෙලාවට මම දන්නවා දැන් මේවා කොහෙත්ම වැඩකට නැහැ කියලා. නමුත් මේ එන ගතිය වැඩි වැඩි කමක් ඒ වෙලාවට තිබෙන එක කාලෙක නම් එකක් තිබ්බා. හැබැයි පහුගිය දවසක මේ මම එහෙමම වාඩි වෙලා මේ ඉතින් එක දැන් කලින් බලන්න ගියාම මම හිතියා මේකට බැහැලා මමත් ගොතන් යන එකකුත් තිබ්බා. ආයි සමරක පැත්තක ඔහොම එක් ගතිය තිබ්බා. පහුගිය දවසක මම ඒක මේ එද්දී මම එන එකට සෝපත්තේව වගේ කියන්න ගත්තා. එතකොට එන ස්වභාවය අර වේගය අඩු වුණා. එකක් අතර තව එකක් අතර එන එක හෙමින් එන්න ගත්තා. ඒ කියන්නේ අර මුකුත් නැති ගතිය බොහෝ වැඩි වෙලා තිබ්බා. ඊට පස්සේ මේ පස්සෙන් මට අපු හිතන මම සෝපත්තේව ගැන කෙනෙකුටත් නෙමෙයි, අයි මගේ හිතටම තමයි මේ ඒකත් සෝපත්තේව කියන්නේ තව හිතක්ම වගේ එකකු ගතියකුත් තියෙන. අහුණා ස්වාමීන් වහන්සේ, ඊට පස්සේ අර මුකුත්ම ඒ අනු ගතිය එහෙමම අඩු වෙලා ගියා. එහෙම නැති එන්නෙම නෑමක් නෙමෙයි. ඒ වෙලාවට ලොකු අර අපු එකේ පහසු ගතියක් තිබ්බා. මට දැනගන්න ස්වාමීන් වහන්සේ අරකත් හිතන්න සෝපත්තේව හරි කියන තැනත් ඒකත් ස්වභාවයක් තමයි. ඒක නිවැරදිද කියන කාරණේ දැනගන්න
ඕන. ඇත්තටම අපිට කියන්නේ තාම මෙහෙම විතර්කයක් පාවිච්චි නොකර කරගන්න බැරි නම් මේ විතර්කයක් පාවිච්චි කළා හරේ හිත නිදහස් කර ගැනීම, හිත කෙලෙසුන්ගෙන් වළක්වා ගැනීම ප්‍රයෝජනවත්. හැබැයි ඉතින් පස්සේ පස්සේ අපි උත්සාහත් වෙන්නත් ඕනේ එහෙම විතර්කයක් පාවිච්චි කරන්නේ නැතිව ඒ අර අර කලින් කෙනෙක් ඇහුවා වගේ තමන්ගේ තියෙන අවබෝධයම මුල් කරගෙන කොහොම නිරායාසයකින් මේක පවත්වා ගන්න. හැමතිස්සෙම ඉතින් අපිට මේ කෙවිත පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. බැරිද දැන් මේ ළමයා කීකරු වෙලා දින්නේ? ළමයා දැන් හොඳට කින දේ අහනවද? දැන් ඉතින් කෝටුව පාවිච්චි නොකර ඉන්නවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මුලදී ඉතින් අපේ හිත කියන දේක් අහන්න ඉතින් පොඩ්ඩක් තරවටු කරනවා, මතක් කරලා දෙනවා, ඊළඟට කියලා දෙනවා, නැවත නැවත කියලා දෙනවා. විතර්කයක් තියෙනවා. නේතම් මම නේසෝ අමස්මි නේ මේසෝ අත්තාති කියලා මතක් කරලා දෙනවා. මේක මම නෙමෙයි, මේක මගේ නෙමෙයි, මේක මගේ ආත්මය නෙමෙයි කියේ. ඉතින් යාට පොඩ්ඩක් නැවත නැවත ඒක හේතු ගන්නවා. ඒ පස්සේ පස්සේ දැන් එයා ඒක තේරිලා නිදහස් භාවය තුළ හොඳට තහවුරු වෙලා ඉන්නකොට ඉතින් අච්චර දඟලන්න දෙයක් නැහැ. ඒක එයා නරක වැඩක් කරනකොට ඒ පැත්ත බැලුවාම එයා යාවි නේද? හොරෙක් එනකොට තාම ගෙට ඇතුළුනේ නැහැ, මේ ගේට්ටුවෙන් එනකොටම අපිට ඇහිලා ඔන්න ලයිට් එක දැම්මා. එතකොට ඉතින් හොරා දැනගත්ත ආවොත් නම් ඉතින් වැඩ වරදිනවා කියලා. ඉතින් එයා ඇතුළට නැවිත් යනවා යන්න. නැත්තම් අපිට දැන් වෙන්නේ එහෙම නෙමෙයි. එයා ගේට්ටුව අරගෙන ඇවිල්ලා ගෙටත් ඇතුල් වෙලා දොරත් අරගෙන කාමරෙට එනකොට තමයි ඔන්න අපි දකින්නේ. එතකොට නම් අපි කෑ ගහනවා. එතකොට ඉතින් තමයි හොරා යන්නේ. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ.
එහෙමයි පැහැදිලි සම්මාසෙ සොයිනා සේකෙන් පස්සේ දැන් අර නැවත රැට ඒ වගේ ඉන්න ගතිය අඩුවක් තියෙනවා. දැන් නැවතයි මෛත්‍රී මට ඕන මෛත්‍රී කරන්න පුළුවන්. නමුත් දැන් අර ඒකට විසඳුමක් දැන් දැනගත්තු නිසා වගේ මන් දන්නේ. ඊට පස්සේ අර කලින් ඒ වගේ ආපු ගතිය ස්වභාවය අඩුවීමක් තියෙනවා වගේ කියලා මේ.
හොඳයි හොඳයි. ඒක අනිවාර්යයෙන්ම ඒක එහෙම වෙන එක හොඳයි. මේ ඒ කියන්නේ අපි ඒ හරි විදිහට කටයුතු කරන්න අපේ හිත නිවැරදිව වාසය කරන්න පටන් ගනීවි. එයා ටිකක් මේ කියන්නේ මේ වැඩි වැඩියෙන් එයා නිදහසේ ඉන්න මුකුත් නොකර ඉන්න උත්සාහත් වේවි, උපාදාන නොකර ඉන්න උත්සාහත් වේවි. මොකද අපි දැන් එයා ගැන අවධානයෙන් ඉන්නවා, අපි නිවැරදි මාර්ගයට යාව යොමු කරනවා නිතරම. ඒතර එයා ඒක පොඩ පොඩ එයා විසින් වටහා ගන්නවා. අපි දඟලන්න දෙයක් නැහැ. දැන් ඉතින් එයාම ටිකක් කීකරු වෙන්න පටන් ගන්නවා. දැන් ළමයා ටික ටික ලොකු වෙලා වැඩි වියටපත් වෙලා එයා තුළම යම්සි නුවණක් ඇති වෙලා දැන් එයාටම තේරෙනවා දැන් ඉතින් මම දඟලන්න අවශ්‍ය නැහැ. අම්මා අකමැති දේ කරන්න අවශ්‍ය නැහැ. තාත්තා අකමැති දේ කරන්න අවශ්‍ය නැහැ. නරක වැඩ කරන්න හොඳ නැහැ කියලා ඉතින් එයාටම තේරිලා දැන්. මුලදී ඉතින් එහෙම නෙමෙයි අම්මා තාත්තා කියලා දෙනවා. පස්සේ පස්සේ ඉතින් දරුවටම තේරුණාට පස්සේ දරුවා ඉතින් ඔන්න හොඳ දරුවෙක් කීකරු දරුවෙක් කියලා ඉතින් එයාටම දැන් තේරිලා ඒක. ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. හොඳයි හොඳයි.
ඊළඟ දහම් අතිට ඉදිරිපත් කරන්න පුළුවන්.
අපිට ඇහෙන්නේ නැහැ ශ්‍රීමති මෑණියෝ. අපිට ඇහෙන්නේ නැහැ තාම කියන දේ. ප්‍රශාන්ති ඇහෙන්නේ නැහැ නේද ඔය පැත්තටත්?
නෑ ස්වාමීන් වහන්සේ, මේ මයික් එක ඔන් කරලා තියෙනේ. මට කතා කරන එකක් පේන්නේ
නෑ. ඒක තමයි. හොඳයි, මං හිතන්නේ අපිට ප්‍රශ්න අහගන්න විදිහක් නැහැ. වෙනත් කවුරුත් අතක් කුසලත් නැහැ. ඒ නිසා මම හිතනවා අද අපි සාකච්ඡාව ධර්මදේශනාව වෙනම් මෙතකින් නිමා කරමු කියලා. ඉතින් අද දවසේත් අපි සියලු දෙනා එකතු වෙලා දුරස්තව සම්බන්ධ වෙලා ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ විසින් දේශනා කරපු උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුන් විසින් තව තවත් පැහැදිලි කරපු මේ දහමක් අපි අපේ ශක්තිපමණින් තේරුම් ගන්න උත්සාහන්ත වුණා. ඒ වගේමයි ධර්ම සාකච්ඡාවකටත් සම්බන්ධ වුණා. මේ විදිහට අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි යත්තාවතා ච ආදීගතා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. යත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. යත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.